gacchantu devata sandhammam nirajasse sunantu saggamakkhadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa
ගෞරවනීය අපේ සාමීන් වහන්සේලා ප්‍රධාන කොට ඇති සදහවර කාරුණික පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා කාලේන ධම්ම සාකච්ඡා එතම් මංගල මුත්තමං අටතිස් මංගල කාරණා දේශනා කරද්දී කාලේන ධම්ම සාකච්ඡායි තම්මංගල මුත්තමං කලින් කල සිදු කරන ධර්ම සාකච්ඡාව මංගලමය කාරණාවක් හැටියට දියුණුවට දොරටුවක් හැටියට දියුණුවේ මාර්ග අංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. නෝපං සම්මාදිට්ඨිය උපදවා ගැනීම උපං සම්මාදිට්ඨිය වැඩි දියුණු කර ගැනීම පිණිස කලින් කල කෙරෙන ධර්ම සාකච්ඡාව බොහෝ උපකාර වන බව බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකය පුරාවට බොහෝ තැන්වල අභිය කොට වර්ණනා කොට වදාළා. ඉතින් අද දවසේ මේ පසුගිය කාලයේ මුළුල්ලේ ශ්‍රවණය කළ ධර්ම දේශනාවන් ඇසුරෙන් ඇති වුණු යම් ගැටලු ප්‍රශ්න ඇත්නම් ඒවා විසඳ ගන්නට තවදුරටත් පැහැදිලි කරගත යුතු විස්තර කරගත යුතු තැන් ඇත්නම් නැවත වතාවක් ඒවා පැහැදිලි කරවා ගන්නට වාදයට විවාදයට සංවාදයට තුඩු දෙන යම් තැනක් ඇත්නම් එබඳු තැන් විවරණය කරගන්න ලැබිච්ච අවස්ථාවයි අද උදා වුණේ. ඒ සඳහා ශ්‍රීමති මහත්මිය මනමේන්ද්‍ර මහත්මා අනුසායිරාංගනී වීරසිංහ මහත්මිය මිල්රෝයි හිටියාරච්චි මහත්මා මහේන් මහත්මා ප්‍රියන්ති මහත්මිය ඒ පවුල්වල දූ දරුවන් ඇතුළු හැම දෙන ඒ සඳහා දායකත්වයේ දරමින් ඒ පුණ්‍යමේ භාග්‍යමත් අවස්ථාව මේ හැම දෙනාටම උදා කරලා තියෙනවා. එනිසා දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා පින්වතුන්ට තියෙන ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවා පිළිබඳව විමසා බලන්න. අපි කොහොමදවත් මේ පින්වතුන් අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න තරම් අපි ධර්මදරයි කියලා හිතන්නේ නැහැ. අපි බොහෝ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි පස්සේ හොයලා හරි දැනුවත් කරන්න හැම ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියනවා. දැන්
අවසරයි ගෞරවනීය නායක හඳුන් වහන්සේ පින්වත්නි, ඒ අවසරයත් සමග අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට සූදානම් වන්නේ. මේ දක්වා අපිට ප්‍රශ්න 9ක් පමණ ලැබිලා තියෙනවා. මේ බොක්ස් එකට දාලා තිබෙනවා. මට ඒ මගේ අතට ප්‍රශ්න හම්බුන පිළිවෙලටයි මම ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. මම ප්‍රශ්න ඉදිරිපත් කරාට පස්සේ ආන්දෝලන මාසේ උත්තර දෙවි යනුව මේ ප්‍රශ්න 9ට පළමු ප්‍රමුඛ ස්ථානය ලබා දීමටයි අපි අදහස් කරන්නේ. ඊට පසුව සංවාදයක් විදිහට ඔබට ප්‍රශ්න අහන්න පුළුවන් තමන් ඉන්න තැන්වල ඉඳන්ම. ඉතින් එහෙමනම් ගෞරවනීය නායක මහන්සර් මේ කලින් ප්‍රශ්නේ තමයි පින් සහ කුසල් අතර වෙනසක් තිබෙනවාද කියලා අහලා තිබෙනවා. ඔබ වහන්සේට ධර්මානුකූල විවරණයක් ලබා දෙන්න පුළුවන්.
මේ මෑත භාගයේ බොහෝ සංවාදයට විවාදයට ලක් වෙච්ච කාරණයක් වුණා මේ පින හා කුසලයේ පිළිබඳව. සැබවින්ම මේ ප්‍රශ්නේ ඉදිරියේ බොහෝ දෙනා විවිධ මතවාද දරුවා. සමහර කෙනෙක් පින එකක් කුසලයේ අනෙකක් කියලා තර්ක කළා. තවත් සමහර කෙනෙක් පින කුසලයක් දෙකම එකක්මයි කියලා කතා කළා. ඉතින් මේ විදිහෙන් නැගුණු මතවාද අතරේ අපි සැබවින්ම දහම තුල අපි යමක් විමසලා බැලුවොත් අපට මේ ප්‍රශ්නයට ඍජු උත්තරයක් දෙන්න අමාරුයි. මෙන්න මෙතනදී බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්නවලට දෙන උත්තර න්‍යායක් තියෙනවා, විභජ්‍යවාදය කියලා. බෙදා දැක්වීමක් කරන්න පුළුවන් වෙන්නේ. බෙදා දැක්වලයි මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ. පින කියලා කියනකොට අපට මේ වචනේ ධර්මයේ හමු වෙනවා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍යක්‍රියා කියලා පින පිළිබඳව කියවෙනවා. ඊළඟට දස කුසල්, සමාපatti කුසල්, ලෝකෝත්තර කුසල්, ලෞකික කුසල් කියලා මේ කුසලයේ පිළිබඳව විවිධ අර්ථය ගැනෙන අදහස් ධර්මයේ පුරාවට කියවෙනවා. කොහොම වුණත් පින කියන තැන කුසලතාවය නම් දෙන්න ඕන. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කුසලයට හා අකුසලයට හේතු දක්වන තැන කුසල මූල දැක්වුවා මිසක් පුණ්‍ය මූල කියලා එකක් දක්වලා නැහැ. අකුසලයට මූල දැක්වුවා අකුසල මූල, කුසලයට මූල දැක්වුවා අකුසල මූල. කුසලයට කුසල මූලක්, අකුසලයට අකුසල මූලයක් දක්වලා තියෙනවා මිසක් පිනට පුණ්‍ය මූල කියලා එකක් දක්වලා නැහැ. ඒ නිසා මේ ශාසනය තුළ කුසලතාවයේ කියන එක, කුසලතාවයේ කියන එකයි විශේෂයෙන් හැමතැනකදීම බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ කුසලතාවය කොටස් කරලා බෙදන්න පුළුවන්. විශේෂයෙන් ලෝකෝත්තර කුසල්, ලෞකික කුසල් කියලා ප්‍රධානව කුසලයේ දෙකට බෙදෙනවා. දැන් අන්නාර පිනයි කුසලයයි දෙකම එකක් කියලා කිව්වා නම් ඒ අදහස වරදින්නේ මෙන්න මෙතනදී. එතකොට අපි දන්නවා පිනට ලැබෙන විපාකය පුණ්‍ය විපාක. පුණ්‍ය විපාකය මොකක්ද? ප්‍රතිසන්ධිය ඇති කරවන ප්‍රවෘත්ති, ප්‍රතිසන්ධි විපාක ඇති කරවන බව. ඒ ප්‍රවෘත්ති විපාක, ප්‍රතිසන්ධි විපාක ඇති කරන පින කුසලයක් දෙක එකට සමාන කළා නම් අපට ලෝකෝත්තර කුසලය ප්‍රතිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක පිණිස පවතින ඒ මාර්ග කුසලයක් ඒ ගොඩට එකතු කළ නිසා එක වැරද්දක් තියෙනවා. එනිසා අපට කුසලය කියන එක බලමුකොට දෙකට බෙදන්න ඕන. ලෝකෝත්තර කුසලයක් තියෙනවා, සුදුද නොවූ, කළුද නොවූ. කර්මක් සේ පිණිස පවත්නා කුසලයක් තියෙනවා. මාර්ග කුසලයේ ඒ කුසලය ලෞකික කුසලයට සමාන කරන්න බෑ. එතන පිනත් කුසලයක් අතරේ අපට වෙනසක් දක්වන්න පුළුවන් මූලිකව පුණ්‍ය විපාක වශයෙන් ලැබෙන ප්‍රතිඵලය දිහා බලලා කුසල විපාක වශයෙන් ලැබෙන විපාක දිහා බලලා. පිනට ලැබෙන විපාකයේ දක්වන්නේ දිව්‍ය මනුෂ්‍ය ලෝක මේ සප්ත සර්ගයේ දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි පුණ්‍ය විපාක හැටියට දක්වන්නේ ප්‍රතිසන්දියේදී. හැබැයි කුසලය කුසලය කියලා කියනකොට සමාපatti කුසල් දක්වා අයිති. අෂ්ට සමාපatti කුසල් දක්වා ලෞකික කුසලයට අයිති. අෂ්ට සමාපatti කුසලය අර පුණ්‍ය විපාකය දෙව්ලොවෙන් අතර වුණා. සමාපatti කුසලය කාම ලෝකයේ ඉක්මවා රූපී අරූපී ගබලෝ දක්වා ප්‍රතිසන්දි විඥාන ගෙන දෙන්නට සමත් බැවින් මේ පින කුසලය අතරෙ කිසියම් විශේෂත්වයක් වෙනසක් ඇති බව පේන්න තියෙනවා මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත්. මේ හේතු නිසායි මම කිව්වේ ඍජු උත්තරයක් දෙන්න බෑ මේකට, බෙදා දැක්වීමක් විතරයි සාධාරණව කරන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි කොහොම වුණත් ඊළඟට අපි බලන්න ඕන පින කියන තැන කුසලතාවයේ නැද්ද? කුසලය කියන වචනය අර්ථවත් කරන්නේ සිතේ නැගෙන හදවතේ නැගෙන කෙලෙස් ගති කම්පා කරවමින් යටපත් කරන ලක්ෂණයටයි කුසලය කියලා දක්වන්නේ. එතකොට ඔබත් මමත් යම් පින්කමක් කරනකොට හිතේ නැගෙන අකුසල ගති සොලවා යටපත් කොට කුසලය කුසල මූලය මතු කරගෙන නම් ඒ ක්‍රියාව කරන්නේ එතනට ඇවිලීමක් තියෙනවා. එතන කුසල මූලයේ යෙදিলা ඒ කරන ක්‍රියාව. එනිසා ඒ ක්‍රියාව අකුසල ක්‍රියාවක් නොවන බැවි ඒ පින කියලා හඳුන්වන තැන කුසල ක්‍රියාවක්ම කිව්වට වරදක් නෑ. හැබැයි මෙන්න මේකෙදි තියෙනවා පින කියන තැනදි තියෙනවා විවිධ අරමුණු වේදිලා තියෙනවා. විවිධ අදහස් එකතු වෙලා තියෙනවා. එතකොට ඒ කරන පින්කම අපට මතු පිට ස්වභාවයෙන් තුල මේක කුසල සහගත ක්‍රියාවක්ද කියලා මෙන් බලන්න බෑ. ඒකට හොඳම නිදර්ශනයක් තියෙනවා. මේ අපි කරන හැම පින්කමක්ම පාරමිතාවක් නොවේ. පාරමිතා කුසලයක් වෙන්න නම් පාරමී ගණයට වැටෙන පින්කමක් වෙන්න නම් ඒ තුල යෙදিলা තියෙන්න ඕන කරුණාව හා උපාය කෞශල්‍ය. ඒ කියන්නේ නුවණ ඥානය. කරුණාව යෙදিলা තියෙන්න ඕන, උපාය සීලිය නුවණ යෙදিলা තියෙන්න ඕන. අන්න ඒ කුසලතාවයන් එකතු කරගෙන කරන පින්කම් පාරමී කුසල් වෙනවා. පාරමී පින්කම් වෙනවා. ඒ ටික නොයදෙන පින්කම් පාරමිතා බවට පත් වෙන්නේ නැහැ. එනිසා මේ පිනහා කුසලය ගැන අපි කතා කරනකොට කොහොමදවත් පිනයි කුසලයයි දෙකක් කියලා කියව යුතුත් නැහැ. මොකද පිනක් කරන්න පුළුවන් කමක් නැහැ. සැබෑවට පුණ්‍ය කර්මයක් කරන්න බෑ. මොකද පුණ්‍ය කර්මය කියලා කියන්නේ බාහිර භෞතික ක්‍රියාව. ඒ ක්‍රියාව පුණ්‍ය කර්මයක් බවට පත් වෙන්නේ මානසික ක්‍රියාව දිහා බලලා. සිත තුළ අලෝභ අදෝස අමෝහ කියන කුසල හේතු මතු වෙනනම් කුසල හේතු මතු කරගෙන නම් එවදු ක්‍රියාව අපි යහපත් ක්‍රියාවක් කුසල ක්‍රියාවක් පුණ්‍ය ක්‍රියාවක් ඇටියට නම් කරනවා. එනිසා මේ ප්‍රශ්නයට ඒකාන්ත වශයෙන් නියත උත්තරයක් දීමට නොහැකි වුණත් මේ අදහස් ටික අපට ඉදිරිපත් කරන්න පුළුවන්. පුණ්‍ය කියන වචනේ යටතේ විපාකය දක්වලා තියෙනවා දිව්‍ය මනුෂ්‍ය දෙගතිය, සත්ත්ව ස්වර්ගය, කුසලය කියන තැනින් මොකද පුණ්‍ය විපාක වශයෙන් ප්‍රතිසන්දියක් ලබන්න බෑ රූපී අරූපී බ්‍රහ්ම ලෝකයක. මේ විපාකයේ දිහා බලනකොට පින හා කුසලය කියන දෙක එකට එකතු කරන්න බෑ. එකතු කරන්න බැරි විපාකයේ දිහා බලනකොට මොකද පිනට රූපී අරූපී බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දියකින් දෙන්නට සමත් නැහැ. ඒ තරම් කුසලතාවයේ ඒකේ නැහැ. කුසලතාවය කියන්නේ දක්ෂතාවය. දක්ෂතාවය කියලා කියන්නේ කෙලෙස් යටපත් කිරීමේ හැකියාව. පින කියන තැනදී බලවත් වේ ක්ලේශ යටපත් වෙලා නැහැ. මොකද පින් කරන අය විපාකයේ ඇලිලා නම් කරන්නේ මේ පැත්ත අතහැරලා තින්න අර පැත්ත අල්ලගෙන. ඒ නිසා ඒතර කුසලතාවේ හරියට යෙදිලා නැහැ. ඒ නිසා කුසලයට වඩා පින කියනයි කියලා මේ කියන්න වෙනවා. බලය විපාකයේ දිහා බලලා. හැබැයි පිනක් උනත් කරන්න අලෝභ හෝ අදෝස හෝ අමෝහ හෝ මේ හේතු තුන එකතු වෙනකොට ත්‍රිහේතුක කියනවා. හේතු දෙකක් එකතු වෙනකොට ද්විහේතුක කියනවා. අනුතරමින් අවම වශයෙන් එකක් හෝ එකතු වෙනකොට අහේතුක කියනවා. අහේතුක කියනකොට එකක්වත් නැහැ කියන එක නෙමෙයි එක කාරණාවක් හෝ යෙදিলা. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් පුංචි දරුවේ අපිත් එක්ක විහිළ මල් පූජා කරනවා. පුංචි දරුවා දන්නේ බුදුහාමතුරු ගැන. අම්මා තාත්තා පූජා කරන නිසා අම්මා තාත්තා කියන නිසා පූජා කරනවා. තමන්ගේ අතේ තියෙන දේ සතුටු සිතින් මල් ආසනේ මත තියන්නේ. එයා ඒ මලක කැමති වුණා නම් තණ්හාව ආශාව උපන්න නම් දරුවා මල් ආසනේ මත මල තියන්නේ එයා අතේ තියාගන්නවා. එයා මල් ආසනේ මත තියන්නේ දාන චේතනාව පහළ වෙලා. ඒ කියන්නේ අලෝභ සිත පහළ වෙලා. හැබැයි නුවණ බුදුහාමුදුරුවෝ ගැන බුදුහාරණ පූජා කරාම ලැබෙන විපාක ගැන දන්නේ නැහැ. ඒ නිසා එතන ප්‍රඥාව යෙදিলা නැහැ. අමෝහය යෙදিলা නැහැ. ද්වේෂයේ තරහවක් අකමැත්තක් තුරන මේ ක්‍රියාවට දරුව එක කරන්නේ නැහැ. අන්න අලෝභ දෝෂ දෙක එකතු වෙලා තියෙනවා කුසලතාවයේ කොටසක් තියෙනවා. නුවණ එතන නැහැ. දරුවා මා පූජා කරනවා කියලා කරන නිසා. ඒ නිසා අපි කරන ක්‍රියාවන් දිහා බැලුවොත් එක පැත්තකින් කුසලතාවය තව පැත්තකින් අකුසලතාවය එකතු කරගෙන කරන ක්‍රියා තියෙනවා. ඉතින් මෙන්න මේ හේතු කාරණා මත අපි තේරුම් ගන්න ඕනේ විපාකය අනුව ලෞකික කුසලයේද පින කියන ධර්මතා දෙක එකට එකතු කරන්න බැහැ. මේ විපාකයේ දිහා බලනකොට මේ දෙක එකතු කරන්න බැරි තව කාරණාවක් තියෙනවා. කුසලයේ ලෞකිකද ලෝකෝත්තරද වෙනවා. කුසලයේ එකක් කොටසලකුවොත් ලෞකික ලෝකෝත්තර දෙපැත්ත නැතුව යනවා. ඒ නිසා මේ කරුණු ටික තමයි මට මේ ගැන කතා කරන්න තියෙන්නේ. තවත් යමක් මේ ගැන නැත්නම් පසුගිය ප්‍රසන්න පුළුවන් අපි තවදුරටත් ඒ ගැන සාකච්ඡා කරමු.
මොමනර්ග අර්ථකථනයක් විවරණයක් මම හිතන්නේ ඉන් සහ කුසල් පිළිබඳ වෙනස හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් කළා. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. ආන ප්‍රශ්නේ තමයි භාවනා කරන විට බාහිර සිතුවිලි වලින් බාධා වීම මගහරවන්නේ කෙසේද කියන ප්‍රශ්නය. ඉතින් මම හිතනවා ඔබ වහන්සේ මේකටත් බොහොම වටිනා පිළිතුරක් ලබා දෙවි කියලා.
භාවනා කරනකොට බාහිර සිතුවිලි ගලාගෙන යීම භාවනාවට බාධකයක්. අපි භාවනා කරන්නෙම එනිසයි. අපේ සිතේ තියෙන නොදියුණු බව, වික්ෂිප්ත බව කියලා කියන්නේ හිතේ විසිරුණු බව. නානාවිද අරමුණෙහි දුවන බව. එනිසා අපි භාවනාවට පටන් ගත්තාම විවිධ අරමුණු ගලාගෙන එන බව ස්වභාවය. භාවනා නොකලත් තියෙන ඒ ස්වභාවයමයි. ඒ විවිධ අරමුණු හිතට ගලාගෙන එන නිසායි අපි කමටහනක් අරමුණක් නිමිත්තක් තීරණය කරගන්න ඉස්සෙල්ලා කුමන හෝ කමටහනකට කුමන හෝ නිමිත්තකට අපි හිත තබන්නේ ඒ නානාවිධ අරමුණු වලට යන හිත වළක්වා ගන්න. එතකොට ඔබ හිතන්න එපා මෙහෙම. හිත කියන්නේ ලිඳක් වගේ, ඒකට නොයෙක් පැතිවලින් වතුර පාරවල් ගලාගෙන එනවා වගේ සිතුවිලි ගලාගෙන එනවා කියලා. මේ නොයෙක් නොයෙක් අදහස් සිතුවිලි ගලාගෙන එනවා කියන තැන අපි අවතවත් කරගන්න ඕන. සිතුවිලි හිතට ගලාගෙන එනවා නෙවෙයි. සිත අපි තිබූ තැන, අපි පිහිටවපු අරමුණෙහි නොපිහිටා වෙන වෙන අරමුණු කරා දුවන නිසායි විවිධ සිතුවිලි එන්නේ. අපි භාවනාවේ පිහිටපු හිතට වෙනත් සිතුවිලි ගලාගෙන එනවා නෙමෙයි, ඔබ අරමුණ වශයෙන් නිමිත්ත වශයෙන් ගත්ත භාවනා කමටහනෙන් හිත මිදිලා නානාවිධ අරමුණු වලට හිත දුවන නිසායි විවිධ සිතුවිලි ඔබේ සිතේ ගලාගෙන එන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා අපි තබාගත් අරමුණෙහි දැඩිව හිත පිහිටුවා ගන්න අපි අසමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ වීරිය, සිහිය, නුවණ කියන ධර්මතා වැඩි නැහැ. භාවනා කියලා කියන්නේ මෙන්න මේ ධර්මතා ටික වඩන එකට. ඒ නිසා අපි පටන් ගත්ත තැන අපි දක්ෂනේ වෙන අරමුණු වලට දුවන්න නොදී එකම අරමුණේ පිහිටුවා ගන්නට තරම් අපි අසමත්. මොකද සමත් නම් එහෙනම් වඩන්න දෙයක් නැහැ නේ, වැඩිලානේ. වැඩිලා නැති නිසායි අපි වඩන්නේ. ඒ නිසා සිත තිබූ අරමුණේ නොපිහිටා වෙනත් අරමුණු හොයාගෙන ගිහිල්ලා හිත විසිරෙන, වික්ෂිප්ත වෙන, කාම ව්‍යාපාදාදී සිතුවිලි පහළ වෙනවා නම් ඔබ කල්පනා කරන්න, මෙහෙම වෙන්නේ මට තාම මේ අරමුණෙහි මොහොතකට හෝ තප්පරයකට විනාඩියකට හෝ හිත තබා ගන්න බැරි නිසා නේද? මගේ හිත මෙච්චර චපලයි නේද? මගේ හිත මෙච්චර දුර්වලයි නේද? මගේ හිත මේ තරම්ම මුරණ්ඩුයි නේද? මේ හිතුවක්කාර මුරණ්ඩු හිත දමණය කරන්නේ නැතුව මේ සසර ජය ගන්නත් බැ, දුගතියෙන් මිදලා සුගතියට රැඳෙන්නත් බැ. ඒ නිසා මම කොහොම හරි මේ හිත දමණය කරනවා කියන දැඩි වීර්ය, දැඩි අදිස්ථානීය හිතට අරගෙන ඒ සඳහා විවිධ උපායන් භාවිතා කරන්න ඕන. එක, මනෝමය අරමුණක හිත පිහිටවන්න බැරි කෙනාට ඊටත් මෙහෙයින් ක්‍රම තියෙනවා. අන්න ඒ සඳහා අපි අපේ පුරාණේ අපේ අත්තල අච්චිලා සීයලා නව ගුණ වැලක් භාවිතා කළා. පොල් දාග සිල් ගන්න යන්නේ නව ගුණ වැලක් අරගෙන. පැත්තකින් වාඩි වෙලා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති. එක හැටියක් දාන ඔයාට. අර නොනැවති හිත දුවන හිත දුවන්න නොදී අර බුදුගුණ පාඨය කියමින් රකිනවා. අර අරමුණක හිත පිහිටවා ගන්න බැරි කෙනෙකුට මෙන්න මේකත් හොඳ උපායක්, විසිරෙන හිත සංවර කරගන්න. පද සම්බන්ධ භාවනා කියලා අපි කියනවා. දැන් අපි ගත්තොත් තච පංචකය වගේ එකක්. කේසා ලෝමා නකා දන්තා තචෝ, තචෝ දන්තා නකා ලෝමා කේසා.
දැන් මේකේ රූප වෙන හොයන්නේ වචනේ විතරයි. ඉතින් හිත ගොඩාක් විසිරෙනවා නම් මේ විවාහයේ වචන වේගය වේගවත් කරනවා. කේසාලෝමානකාදන්ත තචෝතචෝදන්තනකාලෝම කේසා කේසාලෝමානකාදන්ත තචෝතචෝදන්තනකාලෝම කේසා. මේ විදිහට වේගයෙන්ම නී කරනවා. ඔන්න හිතේ විසිරීම ටිකක් අඩු වේගෙන එනවා දැනෙනවා නම් ඔන්න කේසා ලෝමානකාදන්ත තචෝ තචෝ දන්තනකා ලෝමා කේසා. මේ විදිහට වේගයන් ඔන්න තවන්න පුළුවන්. අන්න ඒ වගේ පද වශයෙන් භාවිතා කරලා අර හිතේ යම් පදනවක භාවනාවකට සුදුසු ප්‍රමාණයට හිත පාලනය කරගන්න. ඒ නිසා මට කරන්න බෑ මෙහෙම කළාට මට හිත තියෙන්නේ විවිධ අරමුණ වලට යනවා විවිධ සිතුවිලි ගලාගෙන එනවා මට නම් භාවනා කරන්න බෑ කියලා නතර කරන්න බෑ. එහෙනම් මේක බැරිලං ඊට මෙහෙම මොකද්ද තියෙන්නේ? සූත්‍රයේදී බුදුහාම පෙන්නේ මහ සාගරය වගේ කියලා. සාගරයක පාට ගැඹුරුනේ ටික ටික අනුභව කරන අනුභවයෙන් ඉන්න අනුභව කරන අපතයි අනුභව සික්කා අනුභව කියලා අනුභව වටපත. එනිසා ඊට මෙහා තැනකින් පටන් ගන්නවා. ඒ වගේ නව ගුණ සිහි කරන්න අග ඉඳලා මුලට මුලේ ඉඳලා අගට තව දෙතිස් කුණප පිළිබඳව කොටස් පහ පහ අරගෙන ඉඳලා මුලට මුලේ ඉඳලා අගට මේකින් මෙහෙ කරගෙන යනවා. ඔන්න කාලයක් එහෙම යනකොට දැන් නම් Taman දන්නේම නැතුව අර Taman හිතේ විසිරෙන ගතිය අඩු වෙනවා. අර බුදු ගුණේ හිත හිතන්න පුළුවන්. දෙතිස් කුණපකේ සලෝමානකා දන්තා කියාගෙන යනකොට ටිකක් හිත තැන්පත් වෙන ගතියක් තියෙනකොට සිතින් අරමුණු කරන් බලමු කේසා කියන්නේ මොන වගේ ලෝමා කියන්නේ. ඒකේ සි සටහන චිත්‍රය හිතට අරගෙන බලන්න බලනවා. මකේසා කියනකොට වර්ණයෙන් හැඩයෙන් යුක්ත යමක් පේනවා. ලෝමා කියනකොට නිකම් වචනේ නෙමෙයි ඔන්න පේනවා යමක්. නකා කියනකොට යම් හැඩ සලකුණක් පේනවා. දන්තා කියනකොට යම් හැඩයක් සලකුණක් පේනවා. තචෝ හම සලකුණක් පේනවා. එතකොට දැන් මෙන්න මේවා බලමින් අර වචන පෙළ කියන වේගයේ ඊළඟට තවත් හිත තැන්පත් වෙන්න වෙන්න කේසක් වර්ණය ඒකේ සටහන හැඩය ගන්ධය දුකද බව පිහිටි තැන පිහිටි හමක් පිළිකුල් හාත්පස උණුන් පිළිකුල් දෙයින්මයි පිළිල තියෙන්නේ. පංචාකාරයකින් බලන වර්ණ සංතාන ගන්ධේ හියාසය උකාසත පටික්ඛූලානිකායේනි කුණපාණ විච්ඡෝ හර භාවනාවල ටික ටික පුරු කරගන්න. ඒ නිසා එහෙම පුළුවන් බුද්ධ ප්‍රතිමාවක් දිහා බලාගෙන හැතියාගන්නේ අරගෙන බලාමනේ බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අරහන්තර හොඳට බලාගෙන ඉන්න වෙනසකට යන්න නොදී ඊළඟට ඇස් දෙක පියාගෙන විනාඩියක්වත් ඉන්න පුළුවන් ද බලනවා අර බුද්ධ රූපේ හිතේ මවාගෙන. විනාඩියක්වත් ඉන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්. ඒ බුදු රූප මැකෙන්න තුව විනාඩියක් රැඳිලා තියෙනවා කියන්නේ ඔබේ හිත විනාඩියකට තැන්පත් වෙලා සමාධි වෙලා. ඒකට මහා සමාධියක් කියන්නේ. එතකොට ඒ තියෙන්නේ සමාධියක් තැන්වීම. ඉතින් ඒ වගේ තැනකින් පටන් ගන්න මේ ලෝකේ කාටවත්ම විසිරෙන්නේ නැති හිතක් නෑ. තබුවරමෙහි තියෙන හිතක් කාටවත් නෑ. කවුරු හිත හදාගත්තා නම් හදාගත්තේ අමාරුවෙන්මයි. ඒ නිසා ඒක ස්වභාවයේ පුතලකේ.
සංගීතනා සාර්ථක පිළිතුරක් මේ භාවනාව සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයට ලැබුණ කියලා. මොකද බොහෝ විට අපේ පින්තුන ආනාපාන සතිය තමයි ඉතින් වඩන්න පුරුදු කරන්නේ. නමුත් උන්වහන්සේ ඒක බොහොම ලස්සනට විස්තර කරා. මේ බුද්ධානුස්සති, ඒ වගේම අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති සහ අනිත් අනුස්සති ධර්ම වල ඇතිවැදගත් කම් පැහැදිලි කරමින් සිත ගැඹුරු ධර්මයකට කොහොමද සූදානම් කරගන්නේ කියලා බොහොම විස්තරාත්මක ගැඹුරු අර්ථකථනයක් ලබා දුන්නා. ආදුනේ ඊළඟ ඒකට අදාළවම ප්‍රශ්නයක් තමයි ඊළඟටත් තිබෙන්නේ. මේ ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ පිළිකුල් භාවනාවෙන් පිළිකුලක් ඇති නොවන්නේ ඇයි? මේ පෞද්ගලික දෙයක්ද කියලා අහනවා. ඉතින් මම හිතනවා මේකත්
හොඳයි හොඳයි. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා කුල්ල කියලා ආමුදුරු කෙනෙක්. මොකද නම කුල්ල දීපොළන්ත නෙමෙයි. මේ හාමුදුරුවන්ගේ නම කුල්ල. මේ හාමුදුරුවෝ සරාගී චරිතයක්. රාග චරිතයක්. මොන විදිහෙන් කළා රාගී මතු වෙනවා. දවසක් සොහොන් පාලිකාව. ඒ කාලේ සොහොන් වල වැඩිපුර ඉඳලා තියෙන්නේ මිනි කුච්චන කාන්තාව. මොම අපේ බල කතාවල කියවෙනවා. ඒ සොහොන් පාලිකාවට ගිහිල්ලා කිව්වා මට මල මිනිහක් ගෙන ආපු දවසක මට මේ දැනුම් දෙන්න කියලා. භාවනා කරන්න. ඉතින් මේ සොහනට ගෙනෑව බොහොම ලස්සන සුරූපී තරුණියක් නිය ගිහිල්ලා. අර සොහන් පාලිකාව අර ස්වාමීන් වහන්සේට පණිවිඩය යවුවා. මොනමිනියක් ඇවිල්ලා තියෙනවා සොහනට කියලා. ගිහිල්ලා බැලුවා බොහොම ලස්සනයි. හරිම ලස්සනයි. ඉතින් බලලා නීති සලකුණු අරගෙන අර සොහන් පාලිකාවට කියලා කිව්වා මේක පරිස්සම් කරන සතුන්ට කන්න නොදී තව ටික දවසකින් මට කියන්න කියලා. ඊට පස්සේ හොඳටම නිල් වෙලා ඉදි නිලා ඇස් වලින් පණුව සැරව ගලනවා. නාස් පුඩු වලින් කට දෙකෙන් සැරව ගලනවා පණුව කුලි කුලි මත වෙනවා. ඇඟ පුපුරලා ඉරිතලලා සැරව ගලනවා පණුව මත කියලා හැම තැනම දුර්ගන්ධයිද. හොඳටම කුණුමාරට පස්සේ ආවුදුවන්ට කිව්වා. හාමුදුරුව ඇවිල්ලා බැලුවා. අර පුරු වෙච්ච සිරුර දැකලා අත්‍රාගේ උපන්නේ. අර පුණු ගඳ ගහන පණුව පිරිච්ච ඉරි තලපු ඕජස් ගලන අර පුණු සිරුර දැකලා සරාගි බව ඇති වුණා. උන්වහන්සේට හරි සංවේගයක් ඇති වුණා. මෙච්චර අශෝභන අරමුණක මගේ හිත කොච්චර කැතද, මගේ හිත කොච්චර කෑදරද කියලා සංවේගයේ උපදවාගෙන උන්වහන්සේ ඒ අරමුණම නිමිත්ත බවට පත් කරගෙන බොහොම වහන්සි වෙලා උන්වහන්සේ රහත් වුණා. ඉතින් සමහර රාග චරිතයකට මේ පිළිකුල් ලෝකයට පිළිකුල් අරමුණ නොපිළිකුල් වෙන්න පුළුවන්. රාග චරිතයේ බලවත් කෙනාට පිළිකුල් ආරමුණ පිළිකුලක් වෙන්නේ නැහැ. හැබැයි රාග චරිතයට විතරක් නෙමෙයි පිළිකුල නොපිළිකුල් වෙන්නේ. එහෙම කියන්නත් බෑ. අපි දන්නවා රහතන් වහන්සේගේ ස්වභාවය ගත්තාම උන්වහන්සේට පුළුවන් පටික්කුලේ අපටික්කුල සංඥා පිළිකුලේ නොපිළිකුල් සංඥාව උපදවන්න පුළුවන්. අර මහා කාශ්‍යප හාමුදුරන්ගේ පාත්‍රයේට ලාදුරු රෝගියෙකුගේ කුණු වෙච්ච ඇඟිල්ලක් වැටුණා. උන්වහන්සේ මිනිසයාට අනුකම්පා කරලා කරුණාවෙන් තව නොබෝ වෙලාවක මිය යන වෙන පින්කමක් කරගන්න නෑ දුගතියට යන්නේ. දැන් මේ මිනිසයා විත සතුටු කරොත් නිවන් දක්වන්න බෑ සුගතියට හරඳවන්න පුළුවන්. උන්වහන්සේ යන්න පිළිකුලේ නොපිළිකුල් සංඥාව උපදවාගෙන ඇඟිලි දෙකෙන් අල්ලලා කුණු ඇඟිල්ල පැත්තකට දාලා කැඳ ටික අරතුවා. මේ ලෝක වෙන වෙන උරු කරන්න බෑ. අපි නම් පාත්‍රෙත් එක්කයි ඉති කරන්නේ. උන්වහන්සේ එහෙම කළා. අද පිළිකුලේ නොපිළිකුල් සංඥාව උපදවා ගත්තා. උන්වහන්සේලාට පුළුවන් අපපටිකුලේ පටිකුල සංඥා. ලෝකෙටම නොපිළිකුල් දෙයක් හැබැයි පිළිකුල උපදවා ගන්න පුළුවන්. දැන් බලන්න බුදුහාමුදුරුවන්ට විවාහ කර දෙන්න කංගාවනේ මාගන්තියාව. මගදී බමුණයි වෙමිනි. පුතාරම කරගියේ හනේ මේ අතින් නෙමෙයි. මේ අසුචි කලය පයින්වත් මටනම් ස්පර්ශ කරන්න බෑ කිව්වා. මේ මහා රජවරු මාගන්ධියාව බෙදා ගන්න බැරුව යුද්ධ කරන්න තරම් සූදානම් අයිති කරගන්න. එහෙම ලස්සන සිරුරක් තිබුණු මාගන්ධියාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ මට පයින්වත් මේ නවදොරකින් අසුචි වැදිරෙන්නේ මේ සිරුර ස්පර්ශ කරන්න බෑ කියලා. ලෝකෙට හැමෝටම ප්‍රිය මනාපතන උන්වහන්සේට පිළිකුල උපදවන්න. නොපිළිකුල් තැන පිළිකුල උපදවා ගන්න පුළුවන්. රහතන් වහන්සේට පුළුවන් පිළිකුලේ නොපිළිකුලේ දෙකේම පිළිකුල උපදවා ගන්නත් පුළුවන්. නොපිළිකුලේ පිළිකුලේ නොපිළිකුල උපදවා ගන්නත් පුළුවන්. නොපිළිකුලේ පිළිකුලේ උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන්. රහතන් වහන්සේ නමකට එහෙම හැකියාවකුත් තියෙනවා. එතකොට උන්වහන්සේගේ ඒ චරිතය රාග නිසා නෙවෙයි පිළිකුල නොපිළිකුල සිය දකින්නේ. එතකොට අපි දැනගන්න ඕන දෙක ගන්න ඕන මේ ලෝකේ කාට හරි මේ අසුභ අසාර පිළිකුල් මේ දෙයට අප්‍රසන්න හැඟීමක් පහළ නොවනවා නම් ඉතින් එයා ගැන හිතන්න ඕන ප්‍රියමනාප දෙය ලෝකෙට එයාට බොහොම ඇද්ද හැමෝටම අප්‍රිය අමනාප අර අසුචි වෙගරෙන බඩවැ සෙම් සොටු මල මුත්‍ර වකුගඩු අක්මා කෙල සෙම් සොටු මේවා පිළිකුලක් උපදින්නේ නැත්තම් ප්‍රියමනාප දෙයින් එයාගේ හිත ගලව ගන්න කොච්චර අමාරු වේද? මේකෙන් හිත ගලව ගන්න අමාරු නැහැ. ඒ නිසා එහෙම කවුරු හරි ඉන්නවා නම් ඒකෙන් පේනවා යන්තරකට තමන්ගේ චරිතය. එනිසාර පුල්ලහාමුදුරුව කලකිරුණා වගේ අනේ මේ ලෝකෙ මෙබඳු අරමුණු මුළු ලෝකෙටම පිළිකුලක් හැමෝටම පිළිකුලක් මේ පිළිකුලක් තැන ලෝකෙටම පිළිකුලක් වෙන තැන මට පිළිකුල උපදින්නේ නැත්නම් මම ප්‍රිය වූ මනාප වූ දෙයින් කොහොමද මිදෙන්නේ කියලා සංවේගය උපදවාගෙන මේ අසුභාසාර දේහි එතෙත් සතියෙන් දකින්න බලන්න ඕන. හැබැයි ඒකත් තව බෙදීමකට ලක් කරන්න ඕන. හොඳ නිදර්ශනයක් තියෙනවා සරියුත් හාමුදුරුවන්ගේ ගෝල නමක් හිටියා ස්වර්ණකාර හාමුදුරුවෝ. ස්වර්ණකාර හාමුදුරුවන්ට සරියුත් හාමුදුරුවෝ අක්‍ර ශ්‍රාවක මහා ඥාන බලයක් ඇති උන්වහන්සේ කමඨහන ඇටියට දුන්නේ අසුභානුස්සතිය. සර්ණකාරාන්දරෝ එළුව කිසිම වගපලයක් ආලෝක සංඥාවක්වත් උපදින්නේ නැහැ. නොයෙක් උපදේශ අනුශාසනා කළ හරියන්නේ නැහැ බුදුහාමුදුරුවන් ළඟට ඒක කරගෙන ගියා. බුදුහාමුදුරුවෝ බැලුවා සර්ණකාරාන්දරෝ ගැන. බැලුවාම මේ දීලා තියෙන කමඨාර මෙයාට සුදුසු නැහැ. සර්ණකාරාන්දරෝ බොහෝ කාලයක් මේ රත්තරන් වැඩ කරගෙන. අප්‍රසන්න දේ දැකපු දෙ කෙනෙක් නෙමෙයි බොහොම ප්‍රසන්න දේ දැකලා හිතට පුරු කරගත්ත කෙනෙක්. ඒ නිසා අසුභයේ පිළිකුල මේ හිතේ වැඩෙන්නේ නැහැ. අනේ බබුලිත් තියෙනවා. එතකොට උන්වහන්සේ මොකද කළේ? සර්ණමය මලක් රත්තරන් මලක් මවලා දුන්න සර්ණකාර හඳුන්ගේ අතට. දීලා මේක දිහා බලාගෙන ඉන්නකොට අන්න හිතට පුරු දෙය ලැබුණා. හරි ලස්සනයි හරි ප්‍රසන්නයි. මේ ප්‍රසන්න සසරේ ගුරු පුරුදු ප්‍රිය මනාපරමුණ දිහා බලාගෙන බුදුහාරු අධිෂ්ඨාන කර හිමින් සැරේ මේක දුර්වර්ණ වෙනවා මෙලවෙන්නේ අන්න ටික විනාශ වෙනවා. අන්න සර්ණකාරණ වඳුරන්ට තේරුණා මේ ලස්සන දේ මේ ස්වභාවයට පෙරලෙනවා පරිවර්තනය වෙනවා නේද කියලා ඇත්ත දැකලා සිහින වුණ වැඩිලා උන්වහන්සේට වුණා. ඒ නිසා ඒ බඳු චරිතක් තියෙනවා. ඉතින් අපි ඒ චරිත අනුව තමයි එදා බලන්න ඕන. කොහොම වුණත් අසුබදී සුබ වශයෙන් පෙනෙනවා නම් ඒක නොපිළිකුල උපදිනවා නම් අපි බලන්න ඕන අනිවාර්යයෙන්ම මේ අසුබදී අසුබ වශයෙන්ම දකින්න වෙනවා. මොකද ඒක මගහැරලා යන්න බෑ. අපි ළඟ තියෙනවා සතර විපල්යාසයක්. අපි මේ සසරට බැඳ තබලා දාන සතර විපල්යාස. විපල්යාස කියන්නේ වරදවාගත් වැරදි පිළිගැනීම් හතරක් තියෙනවා. වැරදි සංකල්ප හතරක් තියෙනවා. අසුභේ සුභන්ති. දුක්ඛේ සුඛන්ති. අනිච්චේ නිච්ඡන්ති අනත්ථේ අත්ථන්ති. අසුබදේ සුබයි කියන සංඥාවක් තියෙනවා, විපරිත සංඥාවක්. ඇත්ත අසුබ බව සුබයි කියන සංඥාවක් ඉපදෙලා තියෙනවා. දුක් වූ දේ සැපයි කියන සංඥාවක් ඉපදෙලා තියෙනවා. අනිත්‍ය දේ නිට්ටයයි කියන සංඥාවක් ඉපදෙලා තියෙනවා. අනාත්ම දේ ආත්මයි කියන සංඥාවක් ඉපදෙලා තියෙනවා. මෙන්න මේ සතර විපල්යාස දුරු කරන්න තමයි සතර සතිපට්ඨානය තියෙන්නේ. කායානුපස්සනාව තියෙන්නේ අසුභේ සුබන්ති. සුබයි කියලා දකින තැන මේ රූපය සුබයි කියලා පේන්නේ, සුබයි කියලා පේන රූපය මෙන්න ඇත්ත කියලා බලමින් ඒ විපල්යාසයේ දුරු කරන කමඨහන කායානුපස්සනාව. ඒ නිසා අපට මේ රූපයෙන් මිදෙන්න බෑ මේ රූපේ ඇත්ත දකින්න නැතුව. එතකොට රූපේ ඇත්ත දකිනවා කියනකොට අසුභ වශයෙන්ම දැකිය යුත්තේම නේ. ඒක ධාතු වශයෙන් දකින්න පුළුවන් නම් එහෙද ප්‍රමාණවත්. කෙනෙකුට පිළිකුල් වශයෙන් බලන්න බැරි නම් මේකයි ඉදිමි ලකුණු වෙලා නිල්ලලා සරෝග ගහලා පණෝ ගහලා විසිරල යන්නේ මෙහෙමයි කියලා බලන්න බැරි නම් ඒබඳු තැන තමන්ගේ හිතේ අරමුණ පිහිටන්නේ නැත්තම් එහෙනම් බලන්න ඕන ධාතු වශයෙන්. ඒකයි මේ කායනුපස්සනාව කමටහන් 14ක් දක්වලා තියෙන්නේ. ඒ නිසා තමන් බලන්න කොහොම හරි මේ කයින් මිදෙන්න ඕන. අසුබ වශයෙන් බලන්න බෑ, එතන අසුබේ පිහිටන්නේ නැහැ කියලා හිතනවා නම් එයා උත්සාහවත් වෙන්න ඕන ධාතු මනස්කාරයේ. නැත්තම් ලෝකයෙන් මිදෙන්න බෑ. කාම ලෝකයෙන් මිදලා යන්න බෑ කියන අදහස මතකේ තියෙනවා.
මම දැනේ ගොඩක් විස්තරාත්මක වේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දුන්නා කියලා. මේ භාවනාව සම්බන්ධයෙන් ඇතුණු මේ පිළිකුල් භාවනාව සම්බන්ධයෙන් ඇතුණු ගැටළු වලට විභාසයේ මේ සතිපට්ඨානයේ ගැන සඳහන් කළ අවසාන වශයෙන් ඊට ප්‍රථමයේ සතර විපල්යාස මේ පිළිබඳව සඳහන් කළා. ඉතින් ඊළඟ ප්‍රශ්නයක් ඒට අදාළවම අහන ප්‍රශ්නයක් මේ සතර සතිපට්ඨානය ගැන මේ විදිහට ඒ ප්‍රශ්නේ සටහන් කර තිබෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන ඒකායන වරයන් වික්‍රේ වග්ගෝ සත්තාන නිසුද්ධිය මේ සත්‍යයන්ගේ පිරිසුදුභාවය පිණිස ශෝක පරිදේවයන්ගේ සමතික්‍රමය පිණිස අවසාන වශයෙන් නිර්වාණය සාක්ෂාත්කරණය පිණිස පවත්වන්නේ සතර සතිපට්ඨානය පිළිබඳව මෙනි මේ වගේ ප්‍රශ්නයක් අහනවා. මේ මෙසේ කියන මාර්ගය චතුරාර්ය සත්‍යයේ දේශනා කරන දුක නැති කිරීමේ මාර්ගයේද කරන්නේ ඇතුළු තිබෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එසේ නම් එය දේශනා කර තිබෙන්නේ සම්මාදිට්ඨිය සෝවාන් ඵලයේ සිට කෙනෙකුටද කියලා අපේ සමිඳ මහත්මයා මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔබ වහන්සේට මේ පිළිබඳව සාර්ථක පිළිතුරක් අපිට ලබා දෙන්න පුළුවන් කියලා. මේ සියලුම දේවල් භාවනාව සම්බන්ධයෙන් විකට අහන ලද ප්‍රශ්න කියලා අපිට හිතා ගන්න පුළුවන්. වාසයට උත්තර කරන්න.
සතර සතිපට්ඨාන දේශනාව කොහොමටවත්ම ඍජුවම මාර්ග ප්‍රතිපදාව හැටියටම නම් කරන්න දක්වන්න අමාරුයි. ඒක පුදුම අසිරිමත් දේශනාවක්. ඒක යම් කෙනෙකුට පූර්ව ප්‍රතිපදාව හැටියට මෙයම භාවිතා කරන්න පුළුවන්. ඒක ප්‍රතිපදාවකුත් තියෙනවා. බුදුහාමුදුරුව දක්වනවා තැනක සතිපට්ඨාන සංයුත්තේ මට මතක හැටියට සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාවක් සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවක් මම නුඹලට දෙසන්නේ. එතකොට මේ සතිපට්ඨාන දේශනාව තුළ තියෙනවා සතිපට්ඨානය තියෙනවා සතිපට්ඨාන භාවනාව තියෙනවා සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව උපදවා ගන්නවා. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියන්නේ අරහත්ගේ මාර්ගය. ආරියස්ථාංගික මාර්ගයේ උපදින විදිහෙන් මේ සතිපට්ඨානයේ සතිපට්ඨාන භාවනාව වඩන්න පුළුවන්. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව උපදවා ගත්ත කෙනෙකුට ඒ උපන් මග රහත් ඵලය දක්වා වඩන කෙනෙකුට මේවයි තියෙන්නේ. ඒකේ වෙනසක් නැහැ. ඒකට හොඳ සාක්ෂියක් නිදර්ශනයක් තියෙන සංයුත්ත නිකාය සීල සූත්‍රය. කොට්ටිත හාමුදුරුවෝත් එක්ක සරියුත්න හාමුදුරුවන් අතරේ වෙන සාකච්ඡාවක් තියෙනවා. කොට්ටිත හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි මේ ශාසනයේ සුතවත් ශ්‍රාවකයා සෝතාපට්ටි ඵලයේ සඳහා කුමක් මෙනෙහි කළ යුතුද කියලා. එතනදි සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පරලෝකතෝ ශුන්‍යතෝ ආදී වශයෙන් මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට සුතවත් ශ්‍රාවකයා සෝතාපට්ටියේ පිහිටනවා. ස්වාමීනි සෝතාපට්ටියේ පිහිටකෙන සකදාගාමී බව පිණිස කුමක් කළ යුතුද? එවැනි මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පරලෝකතෝ ශුන්‍යතෝ අනත්තතෝ. අර ටිකම කියනවා අර විදිහටම බලන්න කියලා. එතකොට සෝවාන් කෙනා සකදාගාමී වෙනවා කියලා. ස්වාමීනි සකදාගාමී කෙනා අනාගාමී වෙන්න කුමක්ද කරන්නේ? ඒ සරියුත්තරෝ පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන්. ස්වාමීනි අනාගාමී කෙනා රහත් වෙන්න කුමක්ද කරන්නේ? එවැනි මේ පංච උපාදානස්කන්ධයේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ වශයෙන් කියලුයි. එතකොට අනාගාමී කෙනා රහත් වෙනවා. ස්වාමීනි රහත්තන් වහන්සේ කුමක් කළ යුතුද? රහත්තන් වහන්සේට කළ යුත්තක් නැහැ. ඒත් මෙලව ditthadhamma sukha viharaneya pinisa රහතන් වහන්සේද මේ පංච උපාදානස්කන්ධයේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ වශයෙන් මෙහි කළ යුතුයි කියලා දක්වනවා. එනිසා සුතව ශ්‍රාවකයාගේ ඉඳලා රහතන් වහන්සේ දක්වාම කන්න තියෙන පංච උපාදානස්කන්ධය දුක්ඛාදී වශයෙන් බලන එක, අනිත්‍ය ආදී වශයෙන් බලන එකමයි. ඉතින් මේ සතර සතිපට්ඨාන දේශනාවේදී එක අපි ආනාපාන සතිය ගත්තොත්, ඒ ආනාපාන සතියේ දීගං වාස සන්තෝ, රස්සං වාස සන්තෝ, පස්ස සන්තෝ, තස්සම්මයං කාය සංකාරං ආදි වශයෙන් කියවෙන මෙන්න මේ කොටස තස්සම්මයං කාය සංකාරං අස්සසිතාමි පස්සසිතාමි සික්කති කියලා තැනට වෙනකන් අයිති සතිපට්ඨානෙට. ඒක සතිපට්ඨාන භාවනාව නෙමෙයි. අපි ඔය ටික කරලානේ සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. අපිට අර සතිපට්ඨාන සූත්‍රේ වෙන අජත්තං වා බහිද්ධා වා අජත්ත බහිද්ධා වා සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සීව ඒව මොකක්කම් නැහැ. ආනාපාන සතිය අර ටික වඩලා මග පළත් ලැබලා රහතුත් වෙලා ඔක්කොමත් කරගෙන ඉවරයි. අර ටික ගැන දන්නේ නැහැ. මේ ටික සතිපට්ඨාන භාවනාව නෙමෙයි. බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ සතිපට්ඨානයේ සිහිය පිහිටුවේ. දැන් අපි සිහිය පිහිටවන ටිකට තමයි සතිපට්ඨාන භාවනාව කියලා හඳුන්වන්නේ. ඒක වැරද්දක්. ඒකයි අපට ප්‍රතිඵල ටික මුලින් දක්ව ප්‍රතිඵල ටික ලැබිලා නැත්තේ. ඒ නිසා මෙන්න මෙතන සිහිය පිහිටුවා ගන්න සීමාවක් තියෙනවා. ඊළඟට සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ අජත්තං වා බහිද්ධා වා අජත්ත බහිද්ධා වා සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සී. ඉතින් මේ ගැන හොඳ දේශනාවක් පහුගිය කාලේ අපේ සුදස්සන හිමියන් සිද්ධ කළා බෞද්ධ ආරෝප වාහිනියේ 6ක් විතර දේශනාවක් කළා සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව පසුගිය නොවැම්බර් මාසේ. පුළුවන් නම් හොයාගෙන මේ දේශනාව අහන්න තරම් වටිනවා. මම හිතන මේ ස්වාමීන් වහන්සේට මම ලබා දුන්නා ඒ දේශනාව තව පොය දවසක අහන්න ටිකක්. මේකේ සතිපට්ඨාන භාවනාව වඩන්නේ. ඒ භාවනාව තුළ තමයි සමාධිය උපදින්න ඕන. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය කියන එක පැත්තකින් ගත්තොත් මේක කෘත්‍ය හැටියට ගත්තොත් අපි මතක් කරන්නේ සත්‍ය කියලා අවස්ථාවක් තියෙනවා කියන එක. එතකොට සතර සතිපට්ඨානේ වඩන්න එන්න බෑ කෙනෙකුට. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණේ අලනුවන මෙහෙවන්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනෙකුට. මොකද යා සතිපට්ඨානේ දන්නේ නැහැ, සතිපට්ඨාන භාවනාව දන්නේ නැහැ. සතිපට්ඨානේ සතිපට්ඨාන භාවනාව ඒ ලෝකෝත්තර මඟ උපදවාගෙන උපන් මඟ සම්පූර්ණ වෙන විදිහට වඩන්න දන්නේ නැත්නම් එයාට මේ සතිපට්ඨානේ ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඒ නිසා මේක සම්මාදිට්ඨිය උපදවාගත්ත කෙනෙකුට නූපන් සම්මාදිට්ඨිය උපදවා ගැනීම පිණිස තියෙන එකම මන්ත්‍රය. අර සීල සූත්‍රය හොඳට දකින්න. මොකද පංචපාදානස්කන්ධය පිරිසිදු දකින්න විදිහයි කියන්නේ. පංචපාදානස්කන්ධය පිරිසිදු දකින්න ක්‍රමයයි සතිපට්ඨානෙ තියෙන්නේ. කායානුපස්සනාවෙන් රූපපාදානස්කන්ධය, වේදනානුපස්සනාවෙන් වේදනාපාදානස්කන්ධය, චිත්තානුපස්සනාවෙන් විඤ්ඤාණපාදානස්කන්ධය, ධම්මානුපස්සනාවෙන් සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක පිරිසිදු දකින්න. පංචපාදානස්කන්ධයයි මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග ගැඩු ආදී වශයෙන් මේ බල පංචපාදානස්කන්ධය. එතකොට සුතව ශ්‍රාවකයාගේ ඉඳලා රහතන් වහන්සේ දක්වාම මේක ක්‍රියාව මේ තුල තියෙනවා. ඒක කල්‍යාණ මිත්‍රාශ්‍රයකින් දැනගත යුතු දැනගෙන වැඩේ ප්‍රතිපදාවක් බව අමතකන කරන්නේ.
මම හිතනවා මේ පිළිබඳව ප්‍රමාණවත් විස්තරයක් විස්තර කතනයක් උත්තරයක් ලැබුණ ඔබට පුළුවන් නැවත ප්‍රශ්න කරන්න පසුව ඒ පංචස්කන්ධයේ ස්වභාවය දැකමින් ඒ අධිගමයට පාත්‍රෙන විදිය පිළිබඳව උපවාසය සඳහන් කළා. ඒ නිසා මම කල්පනා කරනවා ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් ඊළඟට තෝරාගෙන ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මෙහිමයි. ඔබ වහන්සේ ඉදිරියට බණට දේශනා කළා සත්කාය පංච උපාදානස්කන්ධේ මේ දෘෂ්ටි ඒවාමම මගේ වශයෙන් ගැනීම පිළිබඳව. හැබැයි සෝවාන් වෙනකොට නැති වෙන්නේ මගේ ආත්මය ගැන විශ්වාසය කියලා කලින් කීවා. ඒකත් සක්කාය දෘෂ්ටි කීවේ මගේ ආත්ම විශ්වාසයට. මේ දෙක වෙනස් වීමට හේතුව කියලා දෙන්නද සිල්ලා සිටින් කියලයි ප්‍රශ්නයෙන් මම කියන ප්‍රශ්නේ පැහැදිලි වහන්සේට පිළිතුරක් දෙන්න පුළුවන්.
ප්‍රශ්නේ නම් එච්චරම පැහැදිලිත් නෑ. මට තේරෙනවා මේ අහන්නේ මොකද්ද කියලා. අපිට තේරෙනවා සමුදය දුක්ඛ සමුදය ගැන කතා කරනකොට අදහස් තුනක්. මම, මගේ, මගේ ආත්මය. තවදීකින් කියනකොට තෘෂ්ණා, දෘෂ්ටි, මාන. තෘෂ්ණා, දෘෂ්ටි, මාන. ඔය තෘෂ්ණා, දෘෂ්ටි, මානය තමයි මානය කියනකොට මම. තෘෂ්ණාව කියනකොට මගේ. මගේ ආත්මය කියන තැන දෘෂ්ටිය. දුක්ඛ සමුදය හැටියට මෙන්න මේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන, මම, මගේ, මගේ ආත්මය කියන දැක්ස තියෙනවා. එතකොට සෝතාපන්න වෙනකොට සක්කාය කියන තැන හඳුනා ගන්නකොට දුරු වෙන්නේ දෘෂ්ටිය, දිඨාසය දුරු වෙන්නේ. ඒ කියන්නේ මගේ ආත්මය කියලා දකින නිත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් පවත්න ආත්ම වශයෙන් දකින දෘෂ්ටියයි බෙදෙන්නේ. ඒ කියන්නේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන තැනින් තෘෂ්ණාවත් ඉතුරුයි, මානයත් ඉතුරුයි, දෘෂ්ටිය බෙදෙනවා. සෝතාපන්නයි. මම, මගේ, මගේ ආත්මය කියනකොට මගේ ආත්මයේ වශයෙන් දකින්නදී දකින වැරද්ද නිවැරදි වෙනවා. ආශ්‍රව හැටියට ගන්නකොට දිඨාසවය දුර වෙනවා. උපාදාන හැටියට ගන්නකොට උපාදාන තුනක් දුර වෙනවා. කාම උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන, දිට්ඨි උපාදාන. එයින් කාම උපාදානයේ ඇර දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන උපාදාන තුනම දුර වෙනවා. සෝතාපන්න බවට පත් වෙනකොට ආශ්‍රවන් අතරින් දිඨාසවය දුර වෙනවා. එතකොට දෘෂ්ටිය විතරයි දුර වෙන්නේ සෝතාපන්න බව. සෝතාපන්න බවට පත් වෙච්ච කෙනා ළඟ රාග, ද්වේෂ, මාන, මදය මේ ඔක්කොම තියෙනවා. එව නැති කරලා නැහැ. ඒව නැති කරන මඟ තමයි මේ හම්බ වුනේ. අපි දන්නවා මානේ රහතන් වහන්සේ ළඟට යන කම්ම තියෙනවා. රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා මේ පංච සංයෝජන මේ පහට කියනවා උද්දම් භාගයේ සංයෝජන කියලා. සංයෝජන 12කට බෙදෙනවා ඕරම් භාගයේ සංයෝජන උද්දම් භාගයේ සංයෝජන. උද්දම් භාගය කියලා කියන්නේ උඩට ඔසවන. ඕරම් භාගය කියන්නේ පහළට එරෙන. කා සක්කායදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන පහ ඕරම් භාගයේ පහළට ගෙනියන ඒවා. එතකොට මේ සංයෝජන තුනක් සක්කායදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස උත්පන්න වෙනකොට සකදාගාමී වෙනකොට කාමරාග ව්‍යාපාද දෙක තුනී වීමක් වෙන අනුශේ ධර්ම ඉතුරුයි. රහත් අනාගාමී වෙනකොට සකදාගාමී භවින් තුනී වෙච්ච ටික අනාගාමී භවින් අනුශේ සහිත අනුශේ වශයෙන් පවතින්නේ නැහැ. සියල්ල නිරුද්ධ වෙනවා කාමරාග ව්‍යාපාදය අනාගාමී භවෙට. හැබැයි රූපරාග අරූපරාග තාම ඉතුරු. මානේ ඉතුරු. උද්දච්චය තුළ අවිචාරිත ඒ ටික දුරු වෙන්නේ රහත් මාර්ගයෙන්. එනිසා මානය වගේ දේවල් මගේ කියන තෘෂ්ණාව රහත් ඵලය දක්වා තියෙනවා. රූපරාග අරූපරාග කියලා කියන්නේ තෘෂ්ණා විශේෂය. එතනත් තණ්හාව පිටලා දෙනවා. කාම උපාදානෙ තියෙන ඒ දක්වාම මානෙ තියෙනවා. එනිසා සක්කාය කියන තැන හඳුනාගත්තොත් සක්කාය කියලා කියන්නේ දුක හඳුනගන්නවා. දුක දුකේ හැටියට දැක්ක තැන පබේ පබේ හැටියට දැක්ක තැන මිනිස්සයා කියන අදහස පිටක් නැහැ. දෘෂ්ටියෙන් මිදෙනවා. එනිසා සෝතාපන්න වෙනකොට ඊට වැඩි දෙයක් කාම රාග ව්‍යාපාද මාන ආදී දෙයින් මිදීමක් සිද්ධ නොවන බව මේ ධර්මානුකූල විවරණයෙන් තේරුම් ගන්න
ඕනේ. වහන්සේ මං හිතනවා කෙලෙස් ධර්ම විස්තරාත්මකව බෙදා දක්වන විදියට අනුවේ ආත්ම දෘෂ්ටි විදින හැටි පැහැදිලි කළා. දිට්ඨානුසය අනුසය ධර්මයක් විදිහට තියෙනවා. වහන්සේ පුළුවන් දෙයක් දැන් දිට්ඨාසව පැහැදිලි කරලා ඊළඟට සංයෝජන ධර්ම බෙදෙන විදිහේ සෝවාන් වෙනකොට මේ අනුශය ධර්ම හතක් තිබෙනවා අපි දන්නවා. එතකොට මේ දිඨානුසයත් සම්පූර්ණ ඉවර වෙනවද? එහෙම නැත්නම් ඒකේ
අනුශය අනුශයත් එක්කමයි ඉවර වෙන්නේ. දිඨාසවය කියනකොට දිඨානුශය කියනකොට ඊළඟට උපාදාන තුනක් අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන, දිට්ඨි උපාදාන කියනකොට ඒවා අනුසයත් සහිතවමයි නැති වෙන්නේ. ඉතුරුක් නැතුවමයි නැති වෙන්නේ. අනුසය වශයෙන්වත් දිඨාසෝය තියෙන්නේ නැහැ.
බොහොම පිංකමාසෙට ඊළඟ ප්‍රශ්නෙට මම යොමුනවා කාල වේලාව විතරක්මින් මම නිසා මේ ප්‍රශ්නය මම කල්පනා කරා මේ ස්ථානයේ තියමු කරද්ද ඒකේ වටිනාකමක් තිබෙනවා. මේ කෙලස් ධර්ම විස්තර කරන තැන ආත්ම සංකල්පය පිළිබඳව කතා කරන තැනදී ඉදිරිපත් කිරීම ප්‍රශ්නේ මේකයි. මමයි කෙනෙකුත් නොවන්නේ නම් ඔබයි කෙනෙකුත් නොවන්නේ නම් පින් දෙන්නෙකුත් නොවන්නේ වේද? පින් ලබන්නෙකුත් නොවන්නේ වේද? මේකයි ප්‍රශ්නේ.
මමත් නැත්තම් අනුනුදු නැත්තම් පින් දෙන්නේ මොකටද පින් කරන්නේ මොකටද? මේක තමයි උච්චේ දෘෂ්ටිය කියන්නේ. සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, කෙනෙක් නෑ කියන තැන බුදුදහම නෙවෙයි. අද අපි හුඟක් දෙනෙක් භාවනා කරන අය වැටිලා තියෙනවන් ඔය දෘෂ්ටියට. මම ඉන්නවා කියන තැනින් පටන් අර ගන්නවා. ඔන්න බෙදෙනවා කේස් ලොම්මිය දත් නම්ස් කියලා බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා කො සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, කෙනෙක් නෑ, දෙයක් නෑ, මමෙක් නෑ. ඉතින් මමත් නෑ, අනුනුත් නෑ. ඉතින් මමත් අනුනුත් නැත්නම් ඉතින් මොනවද කරන්න දෙයක් නැහැ. ඒකයි නියත මිත්‍යා දෘෂ්ටිය බරපතලයි කියන්නේ. නැත්ත කියන අන්තයේ බරපතලයි. බුදුහාමුදුරුව දෘෂ්ටි කීපයක් දක්වනවා. එකක් උච්චේ දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටියද සග්ගා වරණයි මග්ගා වරණයි. ස්වර්ගයත් මාර්ගයත් නිවනක් කියන දෙකම ආවරණය වෙච්ච තැන. සාස්වත දෘෂ්ටිය මම ඉන්නවා කියන තැන හොඳයි. ඒක මග්ගා වරණයි. නිවනට එතන ඉඳ නැහැ. හැබැයි ස්වර්ගයට බාධාවක් නැහැ. සුගතියට බාධාවක් නැහැ. සාස්වත දෘෂ්ටියට වඩා සාස්වත දෘෂ්ටිය වටිනවා. සක්කාය දෘෂ්ටිය කියලා එකක් තියෙනවා. ඒක සග්ගා වරණද නැහැ. මග්ගා වරණද නැහැ කියලා බුදුහාම දේශනා කළා. දැන් අපි සක්කාය දෘෂ්ටියේ මාර්ගයේ හෝ සුගතියේ හෝ බාධාවක් වුණා නම් ආවරණයක් වුණා නම් අපි කොහොමද නිවන් මාර්ග හොයන්නේ? අපි මම කියන සංකල්පේ මත තමයි පටන් ගන්නේ. මම කොහොමhari සසරින් මිදෙන්න ඕන. මම මේ අකුසලයෙන් මිදෙන්න ඕන. මම මේ කුසලයේ වඩන්න ඕන. මම කියන ආත්ම අදහස තමයි පෙරටුව තියෙන්නේ. නමුත් මේ මග සත්පුරුෂ ශාස්ත්‍රය තුළ නිවැරදි පිළිවෙතට ගියොත් අපි මාර්ගයට පිවිසෙනකොට මේ ඔක්කොම දෘෂ්ටි ජාල ටික අතහැරිලායි අපි මගට වැටෙන්නේ. ඒ නිසා මේ මග ආත්ම අදහස තුළ පටන් ගත්තට අවසන් වෙන්නේ ආත්ම දෘෂ්ටි අතහැරිලා. ඒ නිසා සක්කාය දෘෂ්ටිය සග්ගාවරණද නොව් මග්ගාවරණද නොව් දෘෂ්ටියක් හැටියටයි දක්වන්නේ. ඒ නිසා යම් කෙනෙකු තුළ මමෙක් නෑ, සත්වයෙක් නෑ, කෙනෙක් නෑ, පුද්ගලයෙක් නෑ, අධ්‍යාත්මික කෙනෙකුත් නෑ, බාහිර කෙනෙකුත් නෑ, ඒ නිසා කෙනෙකුත් නෑ, අනුමෝදන් කිරීමකුත් නෑ, ඒවා හිස් ඒවල් කියලා යම් අදහසක් තියෙනවා නම් මේක මහා බරපතලම මිත්‍යා දෘෂ්ටිය හැටියට සලකන්න වහාම ඒ දෘෂ්ටියෙන් මිදෙන මාවතක් හොයන්න. ඒක බොහොම නරකයි. ඒ කාලේ නියත වශයෙන් හිත මත තැබූ තිබූ දෙයක් බිම තැරියාක්මෙන් මරණයත් එක්ක ඒකාන්තයෙන් නියත වශයෙන් අපාය යන දෘෂ්ටිය. කිසිම සමාවක් නැති කිසිම ඉඩක් නොලබන බරපතල දෘෂ්ටිය. ඊයදහස බුදුදහම ගාව ගන්න පමණට බුදුදහමේ සත්‍යයක් නැහැ, පුදුමයක් නැහැ කියලා බොහෝ අය කතා කරනවා. අපේ සාමෙන් වහන්සේලා බණ කියන උට කියලා. මේක වැරදි මිත්‍යා දෘෂ්ටියක්. බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ සත්‍ය පුදුලෙක් ඉන්නවද? එසේ නොවේද? සත්‍ය පුදුලෙක් නැද්ද? එහෙමත් නොවේද? ඉන්නේද වෙයි නැත්තේද වෙයිද? එහෙමත් නොවේද? මේ අහපු හැම තැනකම එහෙම නොවේද? සත්‍ය මරණයෙන් මත්තේ උපදිනවද? එසේ නොවේද? සත්‍ය මරණයෙන් මත්තේ උපදින්නේ නැද්ද? එසේ නොවේද? සත්‍ය මරණයෙන් මත්තේ උපදින්නේ වේද්ද වෙයි නොඋපදින්නේද වෙයිද? එසේද නොවේද? මේ විදිහට ප්‍රශ්න වෙලක් අහන උදාහරණ ඔක්කොටම එසේ නොවේද? එතකොට විවක් මෙන්න මේක හේතුඵල ධර්මතාවය පටිච්චසමුපාදයක් තියෙනවා කියලා පෙන්වනවා. මොකද උපදිනවා කියලා කිව්වොත් උපදිනවා කියන අදහසේ පිහිටියොත් මරණයෙන් මත්තේ උපදිනවා කිව්වොත් සත්‍යයන් මරණයෙන් මත්තේ උපදිනවා කියන්නේ එහෙනම් සත්‍යයක් ඉන්නවා කියලා පිළිගත්තා වෙනවා. උපදිනවා කියනනම් සත්‍යය උපදිනවා කියනනම් සත්‍යය මෙතන ඉන්නේ. උපදින්නේ නැහැ කියලා පිළිගත්තා නම් එහෙනම් උපදින්නේ නැත්තේ කවුද සත්‍යය? සත්‍යය මෙතන ඉන්නවා, එතනයි උපදින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්‍යය කියන්නේ දෘෂ්ටිය. සත්‍යය කියලා කියන්නේ දෘෂ්ටිය. දෘෂ්ටිය උපදින්නේ හෝ නොඋපදින්නේ හෝ කියන කතාවක් නැහැ. ඉන්නේ පවයේ නම් පබේ ඇති තැන මිනිස්සේ කියන දෘෂ්ටියක් උපදවාගෙන මිනිස්සයා උපදිනවාද නැද්ද කියලා හෙව්වොත් පබේ ගැන දන්න කෙනෙක්ගේ පබේ ඉන්න තැන මේගොල්ලෝ රැවටිලා ඉන්නේ කියලා හොඳටම දකින කෙනෙක් අර මිනිස්සයා මැරිලා උපදිනවාද කියලා හෙව්වොත් අර පබේයි ඉන්නේ ඉන්න තැන මේගොල්ලෝ මේ මිනිස්සෙක් කියලා වරදවාගෙනයි මේ ප්‍රශ්නේ අහන්නේ කියලා දැනදැන ඒ අහන කෙනාට උත්තරය දෙතයි දෝ මිනිස්සයා උපදිනවා කියලා හෝ නොඋපදිනවා කියලා මොකක්ද කියන්න පුළුවන්? ඒ උන්වහන්සේ දන්නවා මේ ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ වරද තුල. මේ වරද ඇති වුණේ මෙන්න මේ ඇත්ත නොදන්නාකම තුල. ඒ නිසා උන්වහන්සේ මේ ප්‍රශ්නේ වැරද්දක් දන්නවා. මේ ප්‍රශ්නේ ඉන්නේ මොන වැරද්ද නිසාද කියලා දන්නවා. ඒ වැරද්දට හැදුනේ මොන වැරද්ද නිසාද කියලා දන්නවා. ඒ නිසා උන්වහන්සේ ඒවට විසඳුම් උත්තර දුන්නේ නැහැ. හේතුඵල ධර්මතාවය මෙන්න පඹයක් ඉන්නේ. පඹයක් කියන තැනක මේ මිනිස්සෙක් කියන අදහසක් ඇති කරගන්න. මිනිස්යාට සාපේක්ෂව මේ ගොඩනැගෙන ප්‍රශ්න ඔක්කොම නිත්‍යාසහගතයි කියන අදහස උන්වහන්සේ පඹය පංච උපාදාන ස්කන්ධය පෙන්වලා දුන්නා. එතකොටනේ ධර්මතාවය පිළිබඳව තේරුම් ගන්න ඕන. ඔය වගේම අදහසක් ඇති වෙච්ච සාමීන් වහන්සේ නමක් පිළිබඳව විස්තරයක් කියවෙනවා සංයුත්ත නිකාය සූත්‍රයක. ඒ බඳු දෘෂ්ටියක් ඇති වෙච්ච රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැත කියලා. රහතන් වහන්සේ මරණින් මත්තේ සිදේ බිදේ වැඩේ කියන අදහසක් ඇති වෙනවා භික්ෂුන් වහන්සේ නමකට. අරිතාවරු කියන අවැත්ති ඔය අදහස වැරදි, ඔක දෘෂ්ටියක් අතහැර ගන්න කියලා. පිළිගන්නේම නැහැ. සරියුත් ආන්දරෝ ඇවිල්ලා අහන ඇත්තද මහානම්බට මේ දෘෂ්ටියක් තියෙනයි කියන්නේ නැහැ. එතකොට උන්වහන්සේ අහනවා රහතන් වහන්සේ මරණින් මත්තේ සිඳේ බිඳේ ඇති. රහතන් වහන්සේනේ මරණින් මත්තේ උපදින්නේ නැත්තේ. එතකොට ඔබ රහතන් වහන්සේ කියලා කියන්නේ මොකකටද? රූපේ කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. උන්වහන්සේ රූපය බෙදලා දෙනවා අපි හිතමු පරමාණු හැටියට පෙන්වන්නේ කියලා බදාගෙන කියලා. මේ ධාතුව එහෙම නැත්නම් මේ පරමාණුවද රහතන් වහන්සේ. එහෙම නැත්නම් මෙහෙම වේදනාවක් තියෙනවා. දැන් සතුට වේදනාවක් ඉපදෙනවා. ඒක නැති වෙලා දුක් වේදනාවක් උපදිනවා. ඒක නැති වෙලා දුක් සබන. මේ මැරිච්ච එකද නූපන් එකද ඉපද මැරෙන එකද රහතන් වහන්සේ? නෑ. එහෙනම් මේ දැන් රූප සංඥාවක් ඇති වෙනවා. තව ටිකකින් සද්ද සංඥාවක් ඇති වෙනවා. ඒක නැති වෙලා ගන්ධ සංඥාවක් ඇති වෙනවා. මේ විදිහට මැරිච්ච එකද නූපන් එකද ඉපදিলা මැරෙන එකද රහතන් වහන්සේ? දැන් රූප ගැන හිතනවා. තව ටිකකින් ශබ්ද ගැන හිතනවා. තව ටිකකින් ගඳ සුවඳ ගැන හිතනවා. අහනවා එතකොට මැරිච්ච සංඛාරයේද රහතන් වහන්සේ? නූපන් සංඛාරයේද රහතන් වහන්සේ? ඉපදিলা මැරෙන සංඛාරයේද රහතන් වහන්සේ? එහෙනම් සංඛාර තුනක් රහතන් වහන්සේ කියන්නේ. එහෙනම් දැන් රූප දැනගන්නවා. තව ටිකකින් ශබ්ද දැනගන්නවා. තව ටිකකින් ගඳ සුවඳ දැනගන්නවා. තාවටිකින් රස දැන ගන්නවා. උන්වහන්සේ අහනවා මෙරිච්ච ටිකද රහතන් වහන්සේ, නූපන් ටිකද රහතන් වහන්සේ ඉන්නේ, මේ ඉපදෙලා මැරෙන විඥානයේද රහතන් වහන්සේ? එතකොට කියන්නේ ඒකෙත් නෑ. එහෙනම් මේ ස්කන්ධ පහෙන් තොරව රහතන් වහන්සේ කෙනෙක් කොහොමද දකින්වද? එහෙනම් මේ ස්කන්ධ පහ ඇතුලේ දකින්වද රහතන් වහන්සේ කියන්නේ? එහෙනම් ඔබට මෙලවින්ම රහතන් වහන්සේ නම් මේවා වරදවා ගන්න එපා. මේක හරි ගැඹුරු ධර්ම කාරණා. එහෙනම් මෙලවින්ම රහතන් වහන්සේ නමක් හමු වෙන්නේ නැත්නම් මරණින් මත්තේ සිඳී බිඳී වැරසේ කියලා ගත්ත අදහස කොහොමද එන්නේ? අන්න මේ ආත්ම දෘෂ්ටිය රහතන් වහන්සේ කියලා කෙනෙක් පුද්ගලයෙක් ඉන්නේ අපිට. අපි සත්පුද්ගල භාවයෙන් ලෝකේ දකින නිසා රහතන් වහන්සේ කියන තැනට, රහතන් වහන්සේ කියන තැනට රහතන් වහන්සේ කියලා පුද්ගලෙක් නැහැ. ඇයි උන්වහන්සේ පුද්ගල භාවයේ නිදලා? උන්වහන්සේට හේතුඵල ධර්මතාවය පරිසම්පාදයක් විතරයි. අපිට තමයි රහතන් වහන්සේ තියෙනවා, බුදුහාමුදුරුවෝ තියෙනවා, ඔක්කොම ඉන්නවා. ඉන්නවා ඉන්නවා කියන කර්ම භවයක් අපිට. අවිද්‍යාව නිසා හටගත්ත සංස්කාරයක් තියෙනවා. ඉතින් මේ වගේ බුදු කාරණා හොඳින් විමසන්න ඕන. වැරදි අදහස් ඇති කරගන්න එපා.
මම හිතනවා මේ ලොකු ගැඹුරු ධර්ම පරාසයක් ඔබ වහන්සේ පොඩි කාලයක් තුළ ආවරණය කරන බවක් පෙනියනවා. නමුත් කාල වේලාව අපි ඉක්මනින් ගිහිල්ලා යන නිසා අපි ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒකත් මේ ඔය පුනරුත්පත්ති සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක්. මෙන්න මේකයි ප්‍රශ්නය හඳුන්නේ. පුනරුත්පත්ති ගැන සමහරුන්ට කොකුසක් තිබෙනවා. ඒ අය හැමිකාවාගේ ප්‍රශ්නය ගෙන එනවා. ඔබවහන්සේ මේ පැහැදිලි කරන්න දෙන්න. දැන් හැමිකාවාගේ ප්‍රශ්නය ගෙන එනවා. ඔබවහන්සේ මේ පැහැදිලි කර දෙන්න.
ඒකට තමයි උත්තරේ බොහොම සරලයි. පුනරුත්පත්තිය ගැන බුදුහාම කියන්නේම නැහැ. පුනරුත්පත්තිය ගැන බුදුහාම කතා කරන්නේ. බුදුහාම එනවා නත්තිදානි පුනබ්බහෝ. පුනර්භවයක් නැහැ කියන. උත්පත්තියක් පුනරුත්පත්තිය කියලා කියනකොට මෙතන ඉන්න කෙනා නැවත හට ගැනීමක් ගැන කියන අදහසක් තියෙනවා. මෙතන ඉන්න කෙනෙක් පිළිබඳව බුදුදහම පිළිගැනීම නැහැ. මෙතන අපේ දැනට තියෙන්නේ ආත්ම දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය, සත්පුද්ගල දෘෂ්ටියක් නිසා. නමුත් ඔය අදහස ඒ විදිහෙන් ගත්තා බුදුදහමට කොහොමදවත් එකඟ නැහැ. මේ ප්‍රශ්නේම අදාළ වෙන්නේ නැහැ. කොහොමද මේ අහන්න යන දේ පිළිබඳව අපිට යමක් කතා කරන්න පුළුවන්? හැමීබා වැනි කුඩා සතුන් කැලි කැලි වලට වෙන් වෙලා කැඩිලා බිඳිලා විසිරි යන ස්වභාවයක් තියෙනවා. එතකොට බුදුදහම තුල මූලිකව දේශනා වෙන්නේ මනස මූලික කරගත්ත ධර්මතාවයක් පිළිබඳව. මනස මූලික කරගත් ධර්මතාවය. දැන් ධාතු ආත්මෙන් ආත්මයට යනවා කියලා කියන්නේ. රූපේ ආත්මෙන් ආත්මයට යනවා කියලා කියන්නේ නෑ. ආත්මෙන් ආත්මයට යන මේ ප්‍රවාදයක් අදහසක් තියෙනවා ලෝකේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපි ගැඹුරෙන් අපි ඉන්න යම් යම් බුදුදහමේ නාමයෙන් අපි ඇති කරගත්ත වැරදි සම්මත තියෙනවා. වැරදි සම්මතමත් තමයි බොහෝ ප්‍රශ්න අපට ගොඩ නැගෙන්නේ. මොකද බුදුදහම තුළ විඥාණය හෝ වෙනත් යමක් ඊළඟට ආත්ම භාවයට යන්නේය කියන අදහස පිළිගන්නේ නැහැ. තණ්හා සංකේත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය සාති භික්ෂුවට ඇතිවෙච්ච දෘෂ්ටිවාදය විවරණය කරන සූත්‍රය කියවලා බැලුවොත් සාති හාමුදුරන්ට අදහසක් ඇති වෙනවා මේ විඥානයේ ආත්මින් ආත්මයට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ පැනේ විවරණය කරන කරදී අහනවා මහණෙනි මම භවයෙන් භවයට යන විඥානයක් ගැන නෙවෙයි ආයතනයෙන් ආයතනයට යන විඥානයක් ගැනවත් මම කවදා හරි කතා කරලා තියෙනවා. සුණහසලා කියන්නේ සාමයි. බුදුහාර ඇහත් රූපයක් ගැටීම නිසා චක්කු විඥානය උපදිනවා කියලා පෙන්නනවා. ඇහත් රූපයක් වෙන් වෙනකොටම චක්කු විඥානය ඉතුරුවක් නැතුව ඒක තව දැනකට යන්නේ. සෝත විඥානය උපදින්න නම් කන සබ්දයක් දෙක ගැටිලම උපදින්නවා. මනස ධර්මයෙන් ගැටිලමයි මනෝවිඥානය උපදින්නේ. අරකින් මේකට මේකින් ඒකට යන බවක් නෑ. ආයතනයෙන් ආයතනයට යන බවක් නැහැ කියලයි ධර්මයේ කියලා ගන්නවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයකට අපි උත්තර හොයනකොට මෙන්න මේ වගේ සත්‍ය ගැඹුරු තියුණු දහමක් බැහැර වෙන විදිහට ලෝක සම්මතය තුළ පිටිලා අපිට කතා කරන්න අමාරුයි. මොකද මේක ලෝක සම්මතය මත පිටිලා අහන ප්‍රශ්නයක්. ලෝක සම්මතය මත පිටිලා කතා කරනවා නම් අපිට ඒ තුළ යමක් කියන්න පුළුවන්. ලෝක සම්මතය තුළ අපි ඉන්නේ මොකක්ද? බුදුදහමේ පරමාර්ථය අපි වෙන් කරගන්න ඕන සත්පුද්ගලාත්ම දෘෂ්ටිය. ආයතනෙන් ආයතනයටවත් යන විඥානය පරතුරක් මේ භවයෙන් භවයට යන කතාව කවර කතාවක්ද? නමුත් අද අපි ඉන්නේ මම ඉන්නවා සත්‍යයක් ඉන්නවා පුද්ගලෙ ඉන්නවා කියන සංකල්පය මත. ඉන්නවා කියන අදහස මත ඒක සත්‍යයක් නම් යනවා කියන එක පිළිගත යුතුයි. ඉන්නවා කියන පිළිගැනීම තියෙනකන් යාමක්ද පිළිගත යුතුයි. මේ ඉන්නවා කියන දෘෂ්ටියම තමයි යාමට මූලයේ පදනම වෙලා තියෙන්නේ. කෙනසම බුදුදහම තුළ පුනර්භවයක් පෙන්නනවා. උත්පත්ති ස්ථානයේ ඉඳලා අනේක ජාති සංසාරයන් ආදී වශයෙන් නොඑක් තැන්වල කළ උදානයන් දිහා බැලුවාම පුනර්භවය පිළිබඳව ප්‍රකාශනයක් වෙනවා. පුනර්භවයක් නැවත. එතකොට භවය කියන වචනයයි උත්පත්ති කියන තැන වචනයයි දෙක ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා මේ වචනය තුළ අපි අර්ථය තේරුම් අරගෙන මෙතන ඉන්නවා කියන වැරදි මෝඩ අදහසේ ඉන්නවා නම් ඒ මත අපට කියන්න පුළුවන් යනවා යන කෙනෙක් ඉන්නවා කියලා යාමක් වෙනවා. හැබැයි ඊතරදෙත් තේරුම් ගන්න ඕන අර ඇමීබා කියන තැනට නොගැලපෙන තැනක් තියෙනවා. අපි පරීක්ෂා කරලා බලන්නට ඕන අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියලා පටිච්චසම්පාදයක් පෙන්වන්නේ අජීවි විඥාණයකින් තොර වූ ධර්මතාවයන්ට නොවේ. විඥාන සහිත සම්භවයක් පිළිබඳවයි පටිච්චසම්පාදයෙන් දක්වන්නේ. ඒක අජීවී ධර්මතාවයන් පිළිබඳව කරන විවරණයක් නෙවෙයි. ඒ නිසා අමීබාවෙනි සත්වයන් තුළ මේ විඥානයේ පිහිටා ඇද්ද කියන එකයි බලන්න ඕනේ. ඒක කැලිය වලට කැඩිලා පණුව දෙකට බෙදිලා යන්න පුළුවන්. ඒ සඳහා ඒ තුළ යෙදෙන ඒ අදහස නිර්වචනය කරගෙන පැහැදිලි කරගෙනයි අපි එතනයි මෙතනයි සසඳන්න වෙන්නේ. ඒ නිසා අපි දන්නවා ගහක අතුයිති කර වෙන මොකද වෙන්නේ. මේ ගහේ ගියේ මුලක් තව ඈතින් ගිහිල්ලා මතු වෙනවා පැල වෙනවා. මේ ගහෙන් වැටුණොත් ඉත්තක් පැල වෙනවා. ඒවා පුනර්භවයේ හැටියට ගණන් ගන්නෑ. පුනරුත්පත්ති කියන වචනේට මේ හින්දු දහම අනුව කතා කරන්න බෑ. ඒ නිසා හින්දු දහමේ පුනරුත්පත්ති කියන අදහස ඉතාමත් පැහැදිලි. ඉතින් අපේ දහමට අනුව මේ සම්මතය තුළ හිටලා ගත්තොත් මේක ලොකු දෝෂයක් නෑ. හැබැයි තේරුම් ගන්න මේ ආත්ම භාව ගැලපීම ගැන කතා කරන්නේ සවිඥානික වූ ධර්මතාවයන් ගැන මිස සවිඥානික නොවූ ධර්මතාවයන් ගැන නෙවෙයි. ඒ නිසා සවිඥානික නොවන දේ බෙදි බෙදි විසිරි විසිරි පවතින්න පුළුවන්. එයයි මෙයයි එක සමාන කොට දකින්නේ බව.
දාර්ශනික පිළිතුරක් ලැබුණා මම හිතන්නේ reincarnation rebirth කියන වචන සිංහලට පෙළගෙන අපි පුනර්භවයට තේරුම් ගැනීම පිළිබඳ සමාජගත ගැටලුවක් තිබෙන බව මහන්සියගේ විවරණයෙන් පැහැදිලි වෙනවා. ඇත්තටම පුනර්භව කියන වචන re-becoming කියන එක තමයි ඔහුගේ පාවිච්චි කරන්නේ. ඒ පිළිබඳවත් අපිට නැවත නැවත හිතන්න උපවාසයේ යම් යම් ප්‍රතිවිවරණය කරලා දුන්නා. අපි ඊළඟට ප්‍රශ්නේ කියන එකත් ඒ සම්බන්ධම කාරණයක්. හැබැයි මේක මීට වඩා ගැඹුරක් අහන ප්‍රශ්නයක්. කරුණාකර ජවන සිත් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. මරණ මොහොතේ ඇතිවන චුති සිත් යනු එවවස්තාවේ ඇතිවන ජවන සිත් මේක ප්‍රශ්නේ.
චුති සිතේ ජවන සිතේ සම්බන්ධයක් නැහැ. යම් ආත්ම භාව ප්‍රතිසන්දි ගැලපීමක් ගැන අපි කතා කළොත් කිසියම් ආත්ම භාවයක නැවත නැවත ලබන ප්‍රතිසන්දි විඥානයේ පිහිටීම පටිච්ච සමුප්පාද ධර්මයට අනුව පටිච්ච සමුප්පන්න ධර්මතාවයට අනුව සිද්ධ වෙනවා. ඒ අනුව අපි කතා කළොත් යම් තැනක ආරම්භය ප්‍රතිසන්දි විඥානයේ හට ගැනීම යම් ආත්ම භවයක හට ගැනීම හට ගන්න පළවෙනි හිත හඳුන්වනවා ප්‍රතිසන්දි විඥානය කියලා. ආරම්භක හිත ප්‍රතිසන්දි විඥානය. ඒ ආත්ම භවයේ අවසාන සිත චුති සිත. ඒ අවසාන භවයේ අවසාන සිත චුති සිත වෙනවා. එතකොට චුති සිතයි ප්‍රතිසන්දි සිතයි අතරේ පවතින චිත්ත පරම්පරාවක් තියෙනවා. ඒවට කියනවා භවාංග සිත කියලා. එතකොට භවාංග සිතේ චුති සිතේ ප්‍රතිසන්දි සිතේ අරමුණු වශයෙන් ගත්තහම සමානයි. හඳුන්වා දුන්නු නම විතරයි වෙනස්. මොකද අරමුණේ සමාන බව කියන්නේ ප්‍රතිසන්දියේදී යම් කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක්ද අරමුණු කරගෙන යම් ආත්ම භවයක උත්පත්තිය ලැබුවේ ඒ ප්‍රතිසන්දිය පිණිස අරමුණු වෙච්ච නිමිත්තම කර්මයම නැවත නැවත අරමුණු කරමින් පවත්නා චිත්ත සන්තතියට චිත්ත පරම්පරාවට කියනවා භවාංග සිත කියලා. භවාංග සිත කියලා කියන්නේ එතකොට වීති සිත් වලින් තොර වූ අවස්ථාවල පවත්නා චිත්ත පරම්පරාව. මම දන්නේ මේක තේරෙනවාද කියලා කාටවත්. වීති සිත් ඒ කියන්නේ ඇහැට රූප ගැටිලා කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට පහස සිතට අරමුණු ලැබිලා ඒ ඔස්සේ පහළ වෙන සිත්වලට කියනවා වීති සිත් කියලා. වීති සිත් චිත්ත වීති ඒ ආයතනයන්ට සම්බන්ධ නොවි ආයතනයට සම්බන්ධ නොවි පවත්න අවස්ථාවට කියනවා භවංග සිත් කියලා. උදාහරණයක් ඇටියට ගත්තොත් අර එළියේ පාර අයිනේ යනවා මහක් කරන් ෆයර් එකක් මේන් ලයින් එකක්. ඔකේ කරන්ට් එක තියෙනවද කියලාවත් අපට පේන්නේ නැහැ. ඒක කරන්ට් එක තියෙනවද කියලා අපට පේන්නේ නැහැ. අපි දකින ක්‍රමයක් තියෙනවා. එක්ක අල්ලලා බලන්න ඕන. එහෙම නැත්තම් ඒකට වයර් සම්බන්ධ කරලා බල්බ් එකකට වෙනත් උපකරණයකට සම්බන්ධ කළාම ඔන්න ක්‍රියාත්මක වෙනවා. ඔන්න පත්තු වෙනවා. එතකොට දැන් අර මේන් ලයින් එකේ විදුලිය නොතිබුණා නම් අපිට මෙතන ලයිට් පත්තු කරන්න බෑ. ෆෑන් කරකවන්න බෑ. එතකොට අන්නර මේන් ලයින් එකේ පැවැත්මක් තියෙන නිසා තමයි අපිට මෙහි ප්‍රයෝජන ගන්න පුළුවන් විවිධ උපකරණ භාවිත කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපි වීති සිත් කියලා කියන්නේ ආයතන හා බැඳිලා සිත උපදින අවස්ථාවල් සිත් උපදින අවස්ථාවල් වලට කියනවා වීති සිත්. සිතේ ක්‍රියාකාරී අවස්ථාව මෙලවින්. ඒ මෙලවින් අරමුණු අරගෙන ආයතනයන්ගෙන් අරමුණු අරගන්න අවස්ථාවෙන්ට එහා පැත්තෙන් තියෙන උත්පත්ති ප්‍රතිසන්දියේ පටන් මරණය දක්වා යන චිත්තසන්තතියක් තියෙනවා. අලුත් කර්ම අලුත් අරමුණු කිසිවක් ගන්නේ නැහැ. ප්‍රති භවාංග සිතට අලුතෙන් අරමුණක් ගන්න බැහැ. අලුතෙන් කර්මයක් රැස් කරන්නත් බැහැ. ප්‍රතිසන්දියට එනකොට යම් අරමුණක් නිමිත්තක්ද සීකලේ අරමුණු උනේ ඒ పూర్ව කර්ම නිමිත්තම නැවත නැවත සීකරමින් පවත්නා සිත භවාංග සිත. ඒ භවාංග සිතේම අන්තිමට පහළ වෙන හිතට කියනවා චුතිසිත කියලා. බොහෝ දෙනෙක් කියනවා චුතිසිතට අරමුණු වෙන නිමිත්ත අනුවයි ඊළඟට ප්‍රතිසංගිය වෙන්නේ කියලා මේක වැරදි අදහසක්. චුතිසිතට අරමුණු වෙන්නේ මේ ප්‍රතිසන්දිය පිණිස අරමුණු වෙච්ච පෙර పూర్ව කර්ම නිමිත්තම චුතිසිතත් විපාකසිතත්. විපාකසිත කියන්නේ අර ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ. හැබැයි මෙන්න මේ චුතිසිත බිඳිලා එහෙම නැත්තම් මේ භවාංග සිත් බිඳිලා වීති සිත් පහළ වෙනවා. ඒ වීති සිත් වල තමයි ජවන් පහළ වෙන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට කියන්න පුළුවන් මෙහෙම. අපි හිතමු මකුළුවේ දැල බඳිනවා. දැල බැඳලා එක තැනක සැඟවිලා මකුළුව වෙන්න එක්ක නිදා ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ආරමුණක් ගැන හිත හිතා ඉන්න. එහෙම ඉන්නකොට හැබැයි මකුළුව දැල ස්පර්ශ කරගෙන ඉන්නේ. ඒ කියන්නේ ආරමුණ ගොදුරක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔන්න මැස්සෙක් පියාඹගෙන යනකොට දැලේ පැටලුණා. ඉස්සෙල්ලාම වෙන්නේ මොකක්ද? දැලේ පැටලෙනකොටම දැල සෙලවෙනවා. දැල සෙලවෙනවා. දැල සෙලවෙනකොට මකුළුව දැනගන්නවා අරමුණක් ලැබුණා, ගොදුරක් ලැබුණා කියලා. ඊළඟට ගොදුරක් ලැබුණා කියලා දැනගත්ත විතරයි. ඊළඟට හොයනවා කොයි හරියේද මේ දැලේ පැටළුණි ගොදුර විමසහ බලන බව. ඊළඟට ගොදුර කරා යන බව. ගොදුර කරා ගොස් ඒ අල්වා ගන්න බව. ඊළඟටයි එහි රසය උරා ගොන බව. උරා ගිහලා මකුළුව දැලට වෙලා ඉන්නේ නේ. ආපහු පරණ දැනට වෙලා සැඟවිලා ඉන්න. මෙන්න මේ වගේ ජවන් සිතහ කියන්නේ අවාංග සිතහ වීති සිත් කියන ඒවා. අර పూర్ව කර්මයෙන් ප්‍රතිසන්දි වශයෙන් හටගත් සිතේ පැවැත්ම තමයි මේකේ මූලය. මේ ජීවිත සම්පතිය පවතින්නේ ඒ පැවැත්ම නිසා. දැන් තණ්හාවෙන් හටගත් දැලක් තියෙන අපිට ඇහැ කනනාසය දිවකය මනසාදී මේ දැල එළලා තියෙනවා. අරමුණු කැමැත්තෙන් බලාපොරොත්තුෙන් ඉන්න අරමුණු ලැබෙනකම් සිතේ ස්වභාවික තණ්හාව. මෙන්න මේ දැලට අරමුණක් ගැටුණොත් ඇහැ කනනාසය දිවකය මනසාදී යම් ආයතනයකට අරමුණක් ගැටුණොත් ඔන්න කම්පනයක් වෙනවා. ඒ කම්පණයට කියනවා බවාංග චලන කියලා. අර බවාංග සිතේ චලනය. බවාංග චලනය වෙනවා. චලනය වෙලා යන බවාංග සිතේ ප්‍රවැත්ම නවතිනවා. අර බවාංග සිතේ ප්‍රවැත්ම කරන පූර්ව කර්මයේ නැවත නැවත සීකරන බව ඒ ක්‍රියාව නතර කරනවා. අර මකුළුව හිතේ ප්‍රකාරණාව අපිට පැත්තකට දාලා දැන් මොකද්ද වැදුණා කියලා දැනගත්තා වගේ. ඊළඟට භවංග චලනයේ භවංග උපච්ඡේද භවංගයේ පැවැත්ම නතර වෙනවා. ඔන්න මේ පැත්තට හිත නැමෙනවා. පංචද්වාරා වජ්ජන. ద్వාර ආවර්ජන සිත් පහළ වෙනවා. කොයි දොරටුවද අරමුණු ලැබුණේ? කොහාටද ගොදුර ගැටුනේ කියලා හිතන බව පහළ වෙනවා හිතේ. ඊළඟට ආයතනයේ හඳුන ගන්නවා. එහෙට නම් රූපේ ගැටුනේ ඔන්න උපදින හිත සක්කුඤ්ඤාන හිත. ඊළඟට ඒ හිත උපද නිරුද්ධ වෙනවා සම්පටිඥාන හිතට බාර දීලා. ඒක උපද නිරුද්ධ වෙනවා සම්තිරණ තීරණය කරන හිතට බාර දීලා. ඊළඟට තීරණය කරන හිත නිරුද්ධ වෙනවා ඔත්තපන සිතට නිශ්චය කරන හිතට බාර දීලා. මෙන්න මේ ඔත්තපන දක්වාම කුසල් හෝ කර්ම හෝ මොකක්වත් නැහැ. කුසල් ලකුසලොත් නැහැ, කර්ම ක්ලේශත් නැහැ මේ වොත්තපන අවස්ථාව දක්වා. කර්ම ක්ලේශ කුසල් අකුසල් යෙදෙන්නේ මේ වොත්තපන කියන අවස්ථාවෙන් එහාට යෙදෙනවා සිත් හතක් උපදිනවා ජවන් සිත්. ඒ ජවන් සිත් වල තමයි ජවන් සිත් වලට આવොත් කර්ම ක්ලේශ කුසල් අකුසල් කියන එක වළක්වන්න බෑ. ඒක ලෞකික වෙන්න පුළුවන්, ලෝකෝත්තර වෙන්න පුළුවන්, මොනවා හරි වෙන්න පුළුවන්. ඒක කර්ම. අන්න ඒ අවස්ථාවෙන් ජවන් අවස්ථාවෙන් වලතුරු තදාරම්මන. එහෙම නැත්තම් අර ගොදුර මකුළුව විදලා ගොදුර රස බලලා විස උරාගෙන ආපහු පුරුදු තැනට යනවා වගේ මේ චිත්ත වීතිය මෙතනින් අවසන්. බවාංග පතන. ආපහු භවංගයට යනවා. ඒ කියන්නේ මේ අරමුණ අරගෙන ඉවරයි. ආපහු අර పూర్ව ජන්මේ ආපහු අරමුණ නැවත සිහි කරන භවංග සිත අට ගන්නවා. අද අර ආයතනෙන් ආයතනයට යන්නේ කියපු තැනට සාක්ෂියනේ. මෙතනින් එහා එකට පණින්නේ. ඒ අරමුණ විඳලා ඉවර කරලා ආපහු ස්වභාවයෙන්ම හිත භවංග වෙනවා. ඒ කියන්නේ పూర్ව ජන්මයෙන් ගෙන අපු කර්මයේ ආරමුණු සීකරන සිත පහළ වෙනවා භවංග සිත. ඊළඟට ආපහු ආරමුණක් එන්න නම් ආය ආර වගේම ගැටිලා භවංග චලනයක් වෙලා පංචද්වාරය ආවර්ජනය කළා, මනෝද්වාරය ආවර්ජනය කරලා ඉති සිත වලට එනවන. ඉතින් මේ ජවන් අවස්ථාව තමයි කොහොම හරි කර්ම ක්ලේශ කියලා කියන්නේ. එතකොට චුති සිත දක්වා මේ භවංග සිතේ පැවැත්ම තියෙනවා. මේ භවංග සිතේ පැවැත්ම පවතින නිසයි වීති සිත් උපදින්න පුළුවන්කම තියෙන්නේ. පොන්න ඔය චුති සිත අවසානයේට පහළ වෙන භවාංග සිත දිදිලා අවසානයේ පහළ වෙන චුති සිත ආසන්නෙහි යම් චිත්ත වීතියක් තුල කරන ලද කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් කර්මනු වීමෙන් කුසල කුසල කර්ම ශක්තියක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ කුසල කුසල කර්ම ගතියට විපාක වශයෙන් උයි ඊළඟ ප්‍රතිසන්දි විඥානේ හටගන්න. චුතිසිතට අනුව ප්‍රතිසන්දිය වෙනවා කියන අදහස ටිකක් වර්තමානයේ සියලු දෙනාම නැවත වතාවක් පොත බලලා විවරණය කරගන්න ඕන අදහසක් වෙනවා. මේ මනාකොට විවරණය කරගත යුතු තැනක් වෙනවා. අපට වෙච්ච වැරද්දක් තියෙනවා මෙතන මොකක් හරි. මම ඒක නිවැරදි කරන්න යන්නේ මම යෝජනා කරන්න පුළුවන් නම් ඒ ගැන විමසන්න බලන්න හැම කෙනෙක්ම. චුතිසිත කියලා කියන්නේ මේ භවංග සිත් පරපුර වීම අවසාන හිතට දක්වන නමක් විතරයි. චුතිසිත එහෙම නැත්නම් භවංග සිත කියන්නේ විපාක සිත. විපාක සිතකින් නැවත විපාකයක් හටගන්න ඉඩක් නැහැ. ඒ නිසා මෙන්න මේ පවතින සිත් පිළියේ යම් චිත්ත වීතියක් තුළ පහළ වෙන ජවන් අවස්ථාව. ජවන් කියලා කියන්නේ කර්ම නිමිති සීකර ගන්න වෙලාව. ඒකෙන් දැන් අපි උදාහරණයක් හැටියට ගත්තහොත් අපි කිව්වා බණ කියද්දී අර කුරුල්ලෙකුගේ හඬක් ඇහෙනවා. අපට හඬ කුරුල්ලෙකුගේ නෙමෙයි යම් ශබ්දයකයි කනට ගැටෙන්නේ. සෝත විඥානේ ඉපදිලා ඇසීම් මාත්‍රයක් රැසීමක් වෙනවා. එතකොට කනට කරන්න පුළුවන් ඇසීම විතරක් අහන්න විතරක්. කනත් ශබ්දය සෝත විඥානයත් නිසා ඇසීමක් වෙනවා. හැබැයි දැන් හායේ ශබ්දය අහවලාගෙන කියලා දැන් ඔන්න අර තටු කොළ පාට හොට රතු පාට සත්වේ මවලා පෙන්වන තැනක් තියෙනවානේ. ආයේ හඬ ගිරවගේ නේද? මාළ ගිර වෙද්ද රෑන ගිර වෙද්ද ඔය හිතෙන් එකතු කරන ටිකක් තියෙනවානේ. ඔන්න ඔය චිත්ත වේති ගැන අමුතුවෙන් හොය වෙනතත් ඔන්න ඔය ටික වෙන්නේ දවන් අවස්ථාවේ. ඔය ටික දෙනකොට කර්ම ප්‍රේස. ඒ වෙනාලේ කෙලෙසිලා ඒ ටික ඇති. කර්ම එතන තියෙන්නේ ක්ලේශ. භව කියන භවය භවය කියන වචනේ අර්ථවත් වෙන්න ඕන තියෙනවා ඉන්නවා බවට ඇති වෙච්ච අදහස. දැන් බලන්න රහඬ ඇහුනේ ඇසීම ඇසීමෙන් අවසන් වෙනවා. ආයේ ඇහුනේ මෙයාගේ හඬන කියන මතක් කරලා දෙන්නේ මොකද්ද? භවය. භවය කියන්නේ තියෙනවා ඉන්නවා බවට ඇති කරගත්ත මිත්‍යා අදහස. දැන් අපි අර හඬට ඇතුළතින් එකතුවක් කරනවා. මෙන්න මෙයාගේ හඬ. දැන් ගිරවේ කන දෘෂ්ටිය. සත්පුද්ගල දෘෂ්ටිය. දැන් ගිරවා හොඳයි නරකයි ලස්සනයි අවලස්සනයි මිහිරි අමිහිරි. ඒ වගේ නොයෙක් දේවල් අරමුණු වෙන්න පුළුවන්. අන්න ප්‍රතිසන්දියේ කර්මයට අනුව වෙනවා. ඇසීම ඇසීමකින් අවසන් කරගත්තොත් එතන කර්ම ක්ලේශනේ විපාකේ විපාකයෙන් ගෙවිලා යයි. ඉතින් මේ ටික තමයි කියන්න වෙන්නේ. මම දන්නේ නැහැ ඉගෙන තේරුම් ගන්න පුළුවන් කියලා.
අහිතන බොහෝම ගැඹුරු ධර්ම කොටසක් වහන්සේ ඉතාම කෙලින් වශයෙන් විස්තර කළා කියලා ඒ පිළිබඳ වහන්සේ විරුතාර්ථ ආරාධනා කළා හොයලා බලනක් කියලා බොහොම මම හිතනවා ඒ පිළිබඳව හොඳ ප්‍රවේශයක් හැමෝටම ලබා දුන්නේ පිළිබඳ උනන්දු වෙන අයට. ඊළඟට මම කාලයේ ඉතිහාසය වෙන් කරන්න කැමති මේ සිදු දිනාටම තව එක ප්‍රශ්නයක් හෝ දෙකකට වඩා අවස්ථාව දෙන්න බෑ. ගොඩාක් කාලයක ඉල්ල තිබෙන නිසා ඒ සඳහා ඒ අවස්ථාව ලබා දෙන්න අවසාන ප්‍රශ්නේ අහලා තියෙන අනිමිත්තාන් ප්‍රශ්නාව විස්තර කරන එක මම හිතන ආග්‍රමයක එක දවසක් විස්තර කළා. ඒක නැවත වරක් ප්‍රශ්න අහලා තිබෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ දැන් මේක විස්තර කිරීමට පෙරද කියලා අපිට හරියටම දන්නේ නැහැ. මේ අනිත්‍යාන ප්‍රශ්නාව දැන්නේ දවසක් උපවාසයේ පොයි දවසේ කෘපවරි සතහන් දවසේ විස්තර කළා. ඉතින් ආම්දොරට ඒකට උත්තරයක් ඒක පුළුවන්. ඊළඟට ඔබට යම් කිසි ප්‍රශ්නයක් පැන නැගුණා නම් අහන්න පුළුවන්. ඒක ප්‍රශ්නයකට දෙයකට වඩා ඉතින් අවස්ථාව දෙන්නත් දැන් 9යි 10යි වෙලා. දැන් සමහරවිට නැසෙත් Facebook ස්වභාවයට පත් නොකර අපි ලැබෙත් ලැබෙත් රටේ සතුට වෙන අධිෂ්ඨාන කරගනිමු. මේ
අනිමිත්ත සමාධියම වඩව සම්මුතනිකාදි දක්වන අනිමිත්ත සමාධියම වඩව නිමිති වශයෙන් නොගෙන අපි මේක ඉතාම පැහැදිලි කළා. කෙනෙක් උද්ගලයේ නිමිත්තකට අපි සාපේක්ෂක වුණොත් එතනදී කුසල කුසල කර්ම ක්ලේශ ගණයට යනවා. අපි ඇසීම ඇසීම මිහා පැත්තට එන්නේ නැතුව ඇසීම ඇති වෙන මේ පංච උපාදාන ස්කන්ධයේ වැයලා අපි ජීකුවා තේ එකක් අපට හම්බ වෙන්නේ සීනි තේ කොළ වුණ වතුර කිරි වැය වෙලයි. මේ හතර වැය වෙලයි තේ එකක් හම්බ වෙන්නේ. තේ එක කියනකොට මේ හතරයි යෙදලා තියෙන්නේ. එතකොට අපි තේ එක කියන තැන මේ හේතු හතරයි යෙදලා තියෙන්නේ. අපි ඇසීමක් කියලා කියනකොට ඇසීම මාත්‍රයක් වෙනකොට එතන යෙදিলা කියන්නේ සීමක් අපට ලැබිලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයේදී. පංච උපාදාන ස්කන්ධයේ කියන්නේ දුක. මේ දුක හටගත්තා නේද? මේ දුකේ පැවැත්ම නේද කියලා. එතنين මේ පැත්තට සාපේක්ෂක නොවේ එහා පැත්ත ගැන බලා ගන්න පුළුවන් වුණොත් අපි නිමිති වශයෙන් කිසිවක් අරගත්තේ නැහැ. අපට එතකොට හම්බ වෙන්නේ පෙර නොතිබීම හටගන්න ඉතුරුවක් නැතුවම අවසන් වෙලා යන අතීතයේ ඉඳලා ආවත් නෙවෙයි මෙතන ඉඳලා අනාගතයට යනවත් නෙවෙයි. අතීතයේ ඉඳලා ආවෙත් නෑ මෙතන ඉඳලා අනාගතයට යන්නෙත් නෑ. අතීතාන්තයත් අතහැරෙනවා අනාගතාන්තයත් අතහැරෙනවා. වර්තමානයේ මේ හේතු ඇති කල්ලි හටගත්තා මේ හේතු නිරෝධයෙන් නිරුත් වෙනවා. ඇතිවීම දකිනකොට නෑ කියන අන්තයෙන් ඉදෙනවා. හේතුවීමක් දකින්නවා තියෙනවා. ඇතිවීම දකින්න කියලා නැත යන අන්තයෙන් ඉදෙනවා. හටගත්ත දේ නිරුද්ධ වෙලා යනවා දකින්නකොට තියෙනවා යන අන්තයෙන් නැතේනවා. එතන තන අන්ත දෙකෙන් අතීත අනාගත කියන අන්තවලින් මිදුණු තැන මැදුම් පිළිගත වෙනවා. නිමිත්තක් වශයෙන් කිසි සටහනක් අරගත්තේ නැති මෙන්න මේ සමාධිය අනිත්‍ය සමාධිය අනිත්‍ය භාවනාවේ කෙලවර මෙන්න මෙතන වෙනවා. අනිත්‍ය භාවනාව මෙන්න මෙතන වෙන්න ඕන. එහේ අනිත්‍යයි කන අනිත්‍යයි කියපේ ඉන්නේ කරන්නේ.
හයිතරා අවසාන ප්‍රශ්නයට අතුන් වහන්සේ බොහොම කරුණාවෙන් පිළිතුරු ලබා දුන්න. දැන් ඔබට ප්‍රශ්න තිබෙනවා නම් අහන්න පුළුවන්. හැබැයි හැමෝටම අවස්ථාව නැහැ ප්‍රශ්නයක් දෙකක්.
මහත්යන් ගිරවා කියන්නේ වටේටද තටුවලටද මස්වලටද නහරවලටද ලේවලටද කොමකටද ගිරවා කියන්නේ? ගිරවා කියන්නේ ගම
දුර පයින් පියාමන මේ සත්වයට
මම හිතනවා දහමට වඩා ටිකක් ගැඹුරට හොයන්න වෙයි. අපි නොයෙක් විදිහේ උපමා නිදර්ශන පෙන්වුවා. අර තමයන්ගේ උපමාව තේරුම් ගත්තා නම් හදටම ප්‍රමාණවත් සමත්කම් හිතා ගන්න. අපිට අපි ලෝකයේ තුල සත්වෙක් ඉන්නවා, පුද්ගලෙක් ඉන්නවා, දෙවියෙක් ඉන්නවා, මිනිසෙක් ඉන්නවා, ග්‍රහෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා, ආලෙක් ඉන්නවා කියන අදහස තියෙනවා. සූත්‍ර පිටකය ගත්තහම මේ පුද්ගල සංකල්පය මතමයි දේශනා වෙලා තියෙන්නේ. මේ බුදුදහම සම්මතය ප්‍රතික්ෂේප කරන දහමක් නෙමෙයි. සම්මත සත්‍යයක් තියෙනවා, පරමාර්ථ සත්‍යයක් තියෙනවා. සම්මත සත්‍ය බැහැර කරලා සම්මතයක් නැහැ කියලා බැහැර කරන ධර්මකුත් නෙමෙයි මේ ධර්ම. සම්මතය සම්මතයේ වශයෙන් පිළිගන්නවා. හැබැයි සම්මතය සම්මතයේ වශයෙන් පිළිඅරගෙන සම්මතයේ පවතින ගමන් සම්මතයේ තියෙන යථාර්ථය පෙන්වලා දෙනවා. මම ඒකට හොඳම නිදර්ශනයක් ඉදිරිපත් කරලා පහන් දෙන්න. මතක ඇති මේ අහපු පිරිසට නොනිවි පවතින පහන් දෙල්ලක් අපට පේනවා. හැබැයි මේ පහන් දෙල්ලේ යථාර්ථය අපි නුවණින් විද්‍යාත්මක ඇසකින් බැලුවොත් අපට තියෙන්නේ මේ මොහොතේ තිරයකට උරා ගන්න තෙල් බිඳුව දෙවිලා දෙල්ලක් හට ගන්නවා. ඒ තෙල් බිඳුව අවසන් වෙනකොට ඒ තෙල් බිඳුව නිසා හටගත් දෙයක් නෙවෙන්නවා. ඒ දෙල්ලම නම් තියෙන්නේ තෙල් ඉවර වෙන්න තු තියෙන්න ඕන. එහෙනම් අපට පේනවා මේ මොහොතේ තෙල් බින්දක් දැවෙනවා, ඊළඟ මොහොතේ තව තෙල් බින්දක් දැවෙනවා, ඊළඟ මොහොතේ තෙල් බින්ද නිසායි දැල්ල තියෙන්නේ කියලා. ඒක උනේ නිනිනිනි යන ධර්මතාවයක් තියෙනවා. ඒ වේගවත් නිසා අපට නොනිවි පවතින දැල්ලක් පේනවා. මේ සම්මතය හා පරමාර්ථය දෙක අපි හඳුන්වා දෙන්න ගත්ත බොහොම සරල නිදර්ශනයක් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි සම්මතයේ තුල සත්‍යයක් ඉන්නවා, ඔය නොයෙක් නොයෙක් සත්තු ඉන්නවා කියන අදහස තියෙනවා. මේකට කියනවා ආත්ම දෘෂ්ටිය කියලා. දැන් මේ ආත්ම දෘෂ්ටිය අපි දුරු කරන්න පටන් ගන්නවා තමා කියන තැනේ. මම ඉන්නවා කියන අදහසනේ අපි කවුරුත් ඉන්නේ. අපි මේ කායානුපස්සනාව මූලික වශයෙන් කරන්නේ මේක. අපි බලනවා කෙස් කියන්නේ මොනවද? කෙස් පුද්ගලයෙක්ද? ලොම් පුද්ගලයෙක්ද? නිය පුද්ගලයෙක්ද? දත් පුද්ගලයෙක්ද? හම පුද්ගලයෙක්ද? මස් පුද්ගලයෙක්ද? නහර පුද්ගලයෙක්ද? ඇටකටු පුද්ගලයෙක්ද? ඇට මුදුළු පුද්ගලයෙක්ද? වකුගඩු පුද්ගලයෙක්ද? සත්වයෙක්ද? බඩවැල් සත්වයේ පුද්ගලයෙක්ද? නොපැසුණු ආහාර පුද්ගලයෙක්ද? පැසුණු ආහාර අසුචි සත්වයේ පුද්ගලයෙක්ද? මේ විදිහට බෙදාගෙන බෙදාගෙන බලාගෙන බලාගෙන යනවා ශරීරයේ කොටස් ටික. බලාගෙන යනකොට දැන් අපිට හම් වෙනවා සත්ව නොව, පුද්ගල නොව, ආත්ම නොව 33 කෝණයක්. ඒක තවදුරටත් ඕනනම් බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා බලලා කියතැයි කෙස් කියන තැන තියෙන්නේ බෙදුවාම පරමාණු. ලොම් කියන තැන බෙදුවාම පරමාණු. නිය කියන තැන බෙදුවාම පරමාණු. හම කියන තැන බෙදුවාම අවසන් වෙනවා පරමාණු. අපි ධාතු කියන වචනේ තේරෙන්නේ නැහැ, පැත්තකට දාමු. මස් කියන තැන බෙදුවාම අවසන් වෙන්නේ පරමාණු. එතකොට හැම තැනම තියෙන්නේ පරමාණු. හැබැයි ඔක්කොම තැන්වල තියෙන පරමාණු, හැබැයි එක පරමාණු කොටසකට කෙස් කියනවා, එක පරමාණු කොටසකට ලොම් කියනවා, එක පරමාණු කොටසකට නිය කියනවා, එක පරමාණු කොටසකට දත් කියනවා, එක පරමාණු කොටසකට හම කියනවා, එක පරමාණු කොටසකට මස් කියනවා, එක පරමාණු කොටසකට නහර කියනවා, තව පරමාණු කොටසකට ඇටකටු කියනවා, තව පරමාණු කොටසකට ඇට මිදුළු කියනවා. එහෙනම් මේ නම මොන මොන නමින් හඳුන්වා තිබුණත් මේ හැම තැනකම තියෙන්නේ පරමාණු නේද? අපි දහම පසකින් කියලා විද්‍යාත්මකව අපි බෙදුවා කියලා හිතන්නකෝ. ඒවසෝ කියන්නේ මේ මේ හැම අවයවකම අවසාන පරිේශණයේ ප්‍රතිඵලය පරමාණු. එතකොට හැම තැනකම තියෙන එකම පරමාණුව කියන උත්තරය අපට විද්‍යාගාරයෙන් හමුණා. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා, එකම පරමාණුවට නම් ගොඩක් තියෙනවා. වෙනස මොකක්ද? පරමාණුවේ පිහිටි හැඩය වෙනස්. කෙස් වල හැඩයට වඩා වෙනස් ලොම් වල හැඩය. ලොම් වල හැඩයට වඩා වෙනස් නියපොත්තේ හැඩය. නියපොත්තේ හැඩයට වඩා වෙනස් දතේ හැඩය. දතේ හැඩයට වඩා වෙනස් හමේ හැඩය. හමේ හැඩයට වඩා වෙනස් මසේ හැඩය. හැඩේ වෙනසක් තියෙනවා. හැබැයි හැඩේ මොන වෙනස්කම් තිබුණත් තියෙන්නේ පරමාණුව. එහෙනම් එයාට තේරෙනවා මේ එකම පරමාණුවටම විවිධ නම් යොදාගෙන තියෙනවා. නම පරමාණුවට අයිතිනේ. පරමාණුව අනේකක්, නම අනේකක් නේද කියන මේ විද්‍යාගාරය තුළ මේ අවබෝධය ලබන්න පුළුවන් කෙනෙකුට. දහම ප්‍රසකින් තියෙනකොට විද්‍යාගාරය තුළ මේ වෙනස දකින්න පුළුවන්. මේ පරමාණුව අනේකක්, මේවට පනවලා තියෙන නම් අනේකක් නේද? නම මේකට අයිති නෑ නේද? දැන් අපි ආශා කරලා තියෙන්නේ, ගැටෙන්නේ පරමාණුවත් එක්කද නමත් එක්කද හැප්පෙන්නේ. අපි කෙස් කොණ්ඩේ හරි ලස්සනයි කියනවා, ඒ කොණ්ඩේ හරි කැතයි කියනවා. එතකොට දැන් අපි ලස්සනයි කැතයි කියලා තියෙන්නේ මොනවටද? පරමාණුවට. ඒ කොණ්ඩේ කියන එක නමක් විතරක් නං, කෙස් කියන එක නමක් විතරක් නං, ඒ කෙස් කියන තියෙන පරමාර්ථය පරමාණු නම්, පරමාණුවේ කැතයි කියලා එකක් හෝ ලස්සනයි කියන එකක් නෑ. විද්‍යාගාරය තුළ අපට හම් වෙන පරමාණුවේ කැතයි හෝ ලස්සනයි කියන බෑනේ. ඒකම ධර්මතා. එතකොට අපට ඊට අන්න ඒ ඇත්ත වැහුණු තැන, පවතින පරමාණුවේ යථාර්ථය වෙහිච්ච තැන, මෙන්න මේ නමට සම්මතයට ඉඩක් එනවා. සජීවී බවක්, ආත්ම බවක් එනවා මේ හිස් නමට. මෙන්න මේ නමත් එක්ක තමයි අපි මේ ලෝකයේ තුර මේ සැරිසරන්නේ. ගිරව, බල්ලා, බූරුව, හරක, ගුණා, මිනිහා, දෙවියා, මේ නොයෙක් දේවල් අපිට හම්බ වෙන තියෙන නමින්. නමයි ඒ නමපට බැඳුණු තැන තියෙන යථාර්ථයයි බැලුවාම මේක දෙකක්. අපි ඇත්තට සිතින් දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ නම් පනවලා තියෙන තැන හැම තැනකම තියෙන මේ පරමාණුවනේ. මේ පරමාණුවටම විවිධ නම් පනවගෙන ඒ නම් එක්ක නේද මේ අපි හැප්පෙන්නේ හැටෙන්නේ කියලා ඇත්තට සිතින් දකින කෙනා තමයි මේ රූපේ මිත්‍යාව දැකලා මේ රූපින් මිදෙන්නේ. ඒ නිසා අපිට කිරවේ කියලා අහුවෙච්ච තැනක් අර අපි අර බෙදාගෙන ගියා වගේ අවයව ටික බෙදාගෙන ගියොත් අන්තිමට පරමාණුවක් හම්බෙන්නේ. එහෙනම් මේ මෙතන තියෙන පරමාණුව. මේ පරමාණුවට, මේ පරමාණුවේ මේ හැඩයට ගිරවේ කියලා නමක් තියෙනවා. එතකොට ගිරවේ ඉන්නවහෝ නැහැ කියන කතාව අපට වළංගු වෙන්නේ නැහැ මේ ඇත්ත දැකපු කෙනාට. හැබැයි පරමාණුවයි ගිරවයි දෙක එකක් කරගත්ත, මේ දෙක එකට දෘෂ්ටි වශයෙන් ගැට ගහගත්ත කෙනාට ගිරවෙක් ඉන්නවා. ගිරව නිසා පව් කරන්නත් පුළුවන්, කුසල් කරන්නත් පුළුවන්, පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්, සසරේ විඳින්නත් පුළුවන්. මේ ඇත්ත දැකපු කෙනා ධාතුව පරමාණුව වෙන් කරගන්නවා. ධාතුවට පරමාණුවට යොදන මේ සම්මත නාමය වෙන් කරගන්නවා. මේ සම්මතය තුළ නේද අපි මේ රැවටිලා මුලා වෙලා මේ ජීවන්නේ. මේ සම්මතය, මේ පෙනෙන දේ තුළ පවතින යථාර්ථය මෙතන නේද? එහි ඇති හිස් බව, නිස්සාර බව, නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ, ඒ ටික දකින කෙනා තමයි මේ රූපයෙන් මිදිලා වෙන් වෙලා යන්නේ කියන අදහස හොඳට නැවත නැවත විශ්ලේෂණය කරලා බලන්න ඕන. සම්මතයෙන් නිදෙන්න නම් සම්මතය තුළ මේ අදහස විදිහක් තියෙනවා. නමුත් අපි මේ සම්මතයේ තියෙන මිත්‍යාව විඳගන්නේ නැතුව පරමාර්ථ ධර්මකට ලෝකින් විතර වීමක් ගැන අපිට හිතන්න පුළුවන්කම නැහැ.
බොහොමසිට බොම්පින් තව එක කෙටි ප්‍රශ්නයකට අවස්ථාව දෙනවා.
වීති සිත් පහළ වෙලා ජවන් අවස්ථාවෙන් ගන්න කර්මයක් කර්ම නිමිත්තක් ඇසුරු කරගෙනයි නැවත ප්‍රතිසන්දියකට යනවා නම් යන්නේ කියලායි මම විස්තර කළේ.
ඒක හරි. හැබැයි අන්තිම කිව්ව ඊළඟ භවයක මේ බලංග සිත මේ වීති සිත් නැති අවස්ථාවේදී මේ අරමුණ වෙනවා.
වීතිසිත් නැති වෙලාවේ උපතේ ඉඳලා මරණය දක්වා වීතිසිත් වලින් තොර හැම අවස්ථාවකම සිතේ පැවැත්ම බවාංගය. අපි නිින්දෙදී ආයතන වලින් අරමුණු ගැනීමක් නැහැ. ඒ වෙලාවේ මෙරිලා නැහැ අපි. නොමරි පවතින්නේ බවාංග සිතේ පැවැත්ම නිසා. නිර්වින්දනයේ කල වෙලාවේ ආයතන වලින් අරමුණු ගැනීමන්නේ ඒ වෙලාවේ පවතින්නේ මේ බවාංග සිතේ පැවැත්ම. ඒ සිතේ ප්‍රවත්ම පවතින කම් මේකේ ආවිෂය රැකෙනවා. ජීවිතයේ පවතින ජීවිත සම්පතිය පවතිනවා. ප්‍රවන්ද සිතේ ප්‍රවත්ම තමයි අපේ ජීවිත සම්පතියේ ප්‍රවත්ම වෙන්නේ. හොඳ ප්‍රශ්නයක්.
අපිටලා ධර්ම සාකච්ඡාව සඳහා දෙන්කල දාද කාලෙ මෙතනකින් සමාප්ත කරනවා. ඔබට මම විශ්වාස කරන බොහෝ ප්‍රශ්න තිබුණා තියෙනවා. නමුත් මේ හැම දෙයක්ම සාකච්ඡා කරන්න වෙලාව නෙමෙයි මේ. දැන් පෙර දෙකමාරක් තිස්සේ අපේ ගෞරවනීය හඳුරගවන්සේ ඔබගේ ප්‍රශ්න වලට ඔබ විශ්වාස නොකළ පරාසයන් ආශ්‍රය කරමින් පිළිතුරු සැපෙව්වා. අපි මේ වැඩසටහන මෙතකින් සමර්ථ කරන්නේ ඉබේවි බලාපොරොත්තු වන්නේ දැන් ගෞරවනීය හඳුරගවන්සේට අවස්ථාව තිබෙනවා. ඒ දායකත්වය දක්වන ලද පින සම්ප්‍රදායන් මොදනා කරමින්
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා ඒවානං කාමහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං.